ඒ වගේම දැන් මේ ලැබිලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට පෙර අපි බොහොම කෙටි කාලයක් සුදු ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධය සඳහා උපකාර වන කරුණු කීපයක් පිළිබඳව විග්‍රහයක් කරන්න. පින්වතුනි, මේ උදේවලුවේ අවසාන වශයෙන්ම කතා කරේ මේ පරියාප්ති ධර්මයෙන් ප්‍රතිපත්ති ධර්මයෙන් ප්‍රතිවේද ධර්මයේ කියන මේ කියන ධර්මය තමයි බුද්ධ ශාසනය. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ පරිපරිආප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ තුන් කොටස. මේකෙන් මේ පරිආප්ති ධර්මයේ කියන්නේ බුදුහාමුදුරුව බුද්ධ දේශනාවක් හැටියට බුද්ධ වචනයක් හැටියට බුදුමුවින් පිටුණු ඒ අවුරුදු 45 තුන දේශනා කර වදාළ සියලුම ධර්මය පරිහාප්ති ධර්මය. ඒ බුද්ධ ධර්මය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා විවිධ තැන්වලදී රජගහනුවර, දරත්නුවර, කුසිනාරාමනුවර, විශාලාමහනුවර, මේ කොසඹෑනුවර, මේ ආදී බොහෝ තැන්වල විශේෂයෙන්ම විසුගතනාරාමේ, විසුගතගල මේ හැම තැනදීම බුදුන් දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පටන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා සියලුම දේශනා ග්‍රන්ථානුග කරලා තිනවා. ආනන්ද හාමුදුරුව මේවා කොටසක් ශ්‍රවණය කරලා අහලා දැනගෙන මේ ත්‍රිපිටකයක් හැටියට කටවචනේ අවුරුදු 456 පාත්‍රගෙන ආවා. මේ සිංහල හාමුදුරුවරු සිංහල රටේ ඒ ස්වාමීන් වහන්සේලා මේක කටවචනයෙන් පරම්පරාවෙන් පරම්පරාවට වනපුත් කරගෙන පාත්‍රගෙන ආවා. ඒ පාත්‍රගෙන ආපු ධර්මය පරිහාප්ති ධර්ම. ඒ අතරම දැන් මේ හෙළබිමේ නාගහෙළේ, දේවහෙළේ, රක්ෂහෙළේ කියලා හෙළ භාෂා තුනක් තිබුණා. මේ හෙළ භාෂා තුනටම අකුරු තිබුණා. ලේඛනගතව තියෙනවා. දැන් අර රාජසෝමදේව මහත්මයා බුදුගල සෙල්ලිපි කිසි ගණනක් සොයාගෙන තියෙනවා. ඒ වගේම බඹරගල සෙල්ලිපි 54ක් සොයාගෙන තියෙනවා. තවත් බොහෝ තැන්වල පරණි ඉතා පැරණි සෙල්ලිපි බුදුහාමුදුරන්ට සමකාලීනව සෙල්ලිපි ලේඛනගත හෙළ අකුරෙන් දීපුවා තියෙනවා. ඒ වගේම මේ මහියංගනේදී බුදුහාමුදුරුව යක්ෂේන භාෂාවෙන් දේශනා කරපු ධර්මයේ සීටි දෙස්මු කියලා රාම්පත්තිගුවල ලියලා මුතියංගනේ මහියංගනේ තැන්පත් කරලා හම්බුණා. ඒක අර අර්ෂෙන් අවුරුදු මහත්මයා සීටි දෙස්මු කියලා පොතක් කියලා තිබුණා. ඒකේ කොටස් වශයෙන් දැනගත් පංචාලවල තියෙනවා. මේවා ලිඛිත භාෂාව. ලිඛිත භාෂාවක් මේ නාගහෙළ, අක්ෂේල, දේවහෙළ කියන මේ හෙළබිමේ තිබුණු භාෂාව. නමුත් මේ බුද්ධ භාෂිතයෙන් ආව මාරුති භාෂාව අධිගමයට මඟ පෙන්වූ, අධිගමයට මාර්ගය පහදා දුන්න අධිගම ධර්මය මාරුති භාෂාවෙන් දේශනා කළා. මාරුති කියන්නේ මඟ අදි. අධිගමයට මඟ පෙන්වූ ධර්මය මඟ අදි ධර්මයේ මාගදී භාෂාව. එනිසා මේ මාගදී භාෂාව ලිඛිත භාෂාවක් නෙමේ, ලේඛනගත කරන්න පුළුවන් කමක් නැහැ. අකුරු නැහැ මාගදී භාෂාව. එහෙම අකුරු නැත්තේ අකුරු තියෙන භාෂාවල් කාලයාගේ ඇවෑමෙන් විපරිණාමයට පත් වෙලා මේ අකුරු වෙනස් වෙනවා. අද මේ අපි මුද්‍රණය කරන අකුරු අපිට අර සෙල්ලිපිවල තියෙන අකුරු හා සමග සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක විපරිණාමයටපත් වෙලා ඒක වෙනස් වෙලා කාලයගේ හැමෙමින් මේ ලිඛිත භාෂාවන් වෙනස් වෙනවා, අකුරු වෙනස් වෙනවා. නමුත් ශබ්ද සංඥා කවුරක්වත් කාටවත් වෙනස් කරන්න බැරි නිසා මේ බුද්ධ දේශනාව, තුන් බුද්ධ දේශනාව මේ මාගදී භාෂාවෙන් කටවචනෙන් වාර්තා වෙනවා. මේ ශබ්ද සංඥා පමණයි. මේව ශබ්ද සංඥා පඩම් පාඩම් කරගෙන හදාගෙන බුදුහාමුදුරුව ධර්මයේ මාරුදී භාෂාවෙන් දේශනා කළාට පස්සේ කරුණු දෙකක් මේකට පාර්ථගෙන ඉන්න කළා. එකක් තමයි බුදුහාමුදුරුවෝ පැයක් දෙකක් ධර්මයේ දේශනා කරාම මේ දේශනා කරපු ධර්මය සාරාංශය අරගෙන මේවා පෙරගස්වලා පේලි තුන හතරකට පහකට හදලා ගාථා හැටියට ගෙයිය වේදල්ල මෙම අර නොයෙකුත් ආකාරයක සකස් කරලා කඩපාඩම් කරගන්න වරපොත් කරගන්න පහසු ආකාරයක හෙළ භාෂාවෙන් ලිව්වා ලිව්වා වගේම කඩපාඩම් කරගෙන එහෙම ලියපු මේ කඩපාඩම් කරගෙන ආපු ධාතාවන් එන්නම ඔය නවලොකු සීගත් කරන්නේ කියන කොටස් නමයක් තියෙනවා ඒ සියලු දේවල් වරපොත් කරගෙන කඩපාඩම් කරගෙන ආව අවුරුදු 456 ඒ අතරම ඒක තමයි පරියාප්ති ධර්මයේ එක කොටසක්. ඒ අතරම එදා ලේඛනගත අකුරු තිබුණු ලියලා ඉදිරිපත් කරන මේ දේවහෙළ භාෂාව නාගහෙළ අක්ෂරහෙළ මේ භාෂා තුනටම අකුරු තිබුණ භාෂා තුනම ලියපු සෙල්ලි විද්‍යාලයට අදට හම් වෙනවා අදටත් තියෙනවා දකින්න ලැබෙනවා. ඒ භාෂාවලින් හෙළ අටුවා ඒ බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙම මේ හෙළ යන්තාවට පිළිගන්න පුළුවන් ආකාරයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ලිව්වා. ඒක ලිව්වා හෙළ දහම කියලා. ඒකනේ අර ලෝවන් සංග්‍රහයේ තියෙන්නේ දහමට සරිකොට හෙළුවෙන් පෙරකි කවියට චිත්ත පහ ගාගෙන කියලා ගාන කවියක් තියෙන්නේ. ඒ අනුව සඟ නිවනට සපමී සාගතන අන්ති කියලා මේ කවිය තියෙනවා. එහෙමනම් මේ හෙළ භාෂාවෙන් ලිව්ව හෙළ අටුවා ඒව ලේඛන කරලා ඒව පරිහාප්ත කරලා ඒව බුද්ධ වචන බුද්ධ භාෂිතේ එදා හිටිය බුද්ධ ශ්‍රාවකයෝ විශේෂයෙන්ම මහා ප්‍රඥන් වහන්සේලා හැටියට බුදුහාමුදුරුවන්ගේ නිර්දේශ කරපු බුදුහාමුදුරුවෝ අනුතන වදාළ මහා කච්චායන හාමුදුරුවෝ මහා කුට්ටියායන හාමුදුරුවෝ මහා අනුබුද්ධ ඒ වගේම චරිත් හාමුදුරුවෝ මේ වගේ බොහොම මහා ප්‍රඥන් වහන්සේලා කීකරාවක් විසින් මේ සිංහල මිනිසුන්ට හෙළ භාෂාවෙන් හෙළ මිනිසුන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හෙළ වශයෙන් එදා එදාම බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලෙම ලියලා හෙළ අටුවා ඇටියට රජගහනුවර ඒ වගේම සරත් නුවර ඒ වගේම ඔය කුරුම්බිගල සිතුල්පව්වේ බුදුගල වගේ තැන්වල විතියය මේ එලාපුරෙන් දීලා ඔය තල්පත් වල දීලා පොට්ටටියට වාර්ති කරගෙන ආවා. ඒව තමයි සීලට්ට කතා, දෙලාට්ට කතා, කුරුන්දියට්ට කතා, මහාට්ට කතා, බුදු ගැලියට ආදී වශයෙන් මේ අටුවා කතා හැටියට මුලින්ම මේ හෙළමීමේ තිබුණා. මේ තිබුණු දේවල් වල මේ සිංහල මිනිසුන්ට පුළුවන් තේරුම් ගන්නට පුළුවන් ආකාරයට හොඳට පැහැදිලිව නිවනට උපකාර වන ආකාරයට හොඳ සරල භාෂාවෙන් තිබුණා. ඒ වගේම මාර්ගී භාෂාවෙන් මේ දීපුවා අවුරුදු 456 අටවචනින් ගිනල්ලා හර බුද්ධ වර්ෂ 456 දී මහා විශාල නියම් සායක් නියම් සායාවේ ඔය බුද්ධ ශ්‍රාවකේ හිටියේ ජම්බුද්වීපයේ තියෙන කොටසට එහෙම නැත්නම් නැගෙනහිර රුහුණ ආදී වශයෙන් උතුර නැගෙනහිර රුහුණ වශයෙන් දිගටම නියන්ත්‍රණයක් ආවා. මේ අදත් ඔය දිස්ත්‍රික්ක 14කට නියන්ත්‍රණයක් දීපු ඒ දිස්ත්‍රික්කවල තමයි මේ බුද්ධ ශ්‍රාවකෝ එදා හිටියේ. ඒ නියන්ත්‍රණයට පත් වුණාම ඒ ප්‍රදේශවල හිටිය අර කටවචනයෙන් වනපොත් කරගෙන මේ පෙර ගාම පවත්වාගෙන ආපු අයට මේක පවත්වාගෙන ඉන්න පුළුවන්කම ලැබුණ නැහැ. දානේවත් ලැබුණ නැහැ. වතුර තිබුණෙත් නැහැ බොන්න. ඒ අනුව ඔය ගංගා ආශ්‍රිතව තිබුණු වැටකීයා රසවලින් විශ්ම වී කළ ආයකට තමා ආහාරයට වතුර හැටියට ආගෙන තියෙන්නේ. නමුත් මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා අද වගේම නියන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අර ඒ කතිවල තිබුණු ජම්බුද්වීපයේ හිටිය බුද්ධ ශ්‍රාවකයෝ මේ කෑගල් ප්‍රදේශයට ඇවිල්ලා කුඹුරට ඇවිල්ලා මේ මාතුලාලු නෙනේදී මේ ධර්මය අර රටවචනයෙන් වරපොත් කරගෙන සිංහල ආන්දුලෝ පවත්වන ආපු ධර්මය මෙතෙන්දී ලේඛන ගත්තා. මේ බුද්ධ වර්ෂ 456 ගැන බුදුහාමුදුරුවෝ පිළිනව පාල අවුරුදු 456කට පස්සේ මෙහෙම ලේඛන ගත කළ ධර්මය ලේඛන ගතකලේ සිංහල අකුරෙන් සිංහල ආම්දුරවල සිංහල මේ පංචල් ඉතින් ඒක නිසා මේක මේ ලේඛන ගතකලේ මේ පරියාප්ති ධර්මයේ පළමු වරට මේ හෙළිවිමි එන මොකක් වගේනවා නිමි නමුත් ඒ ලේඛන ගත කරන්නට පෙර අවුහාර්ජී පරස්නායකට පෙර ඉඳන් මේ කියන හෙළාටුවා බුදුහාමුදුරන් කාලේ නම් පවත්වගෙන ආවා හැබැයි ඒ හෙළාටුවා තිබුණේ අනුරාධපුරයේ නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕන හෙළාටුවාක් තිබුණේ විශේෂයෙන්ම රජකල තිබුණු විද්‍යා ස්ථානයේ බුදුහාමුදුරුවෝ දෙතෙන් ගිහිල්ලා මේවා පරිශීලනය කරලා ඉගෙන ගත්තේ මේවා දැනගත්තේ මේවා කියවා ගත්තේ ඒ වගේම බුදුහාමුදුරුවෝ ඔය රජකල ඒ ධර්මයේ ඉගෙන ගන්න ආපු වෙලාවේ විද්‍යා ස්ථානයේ ඒක බෞද්ධ විශ්වවිද්‍යාලයේ පළවෙනි මෙතෙන්දි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ ඉගෙන ගන්න මාර්ගය ලැබලා අනුරාධපුරයේ යනකොට රජකල ඉඳලා මේ යම් කිසි අටුවාවකට අරන් ගිය බව පැහැදිලිව මහාවංශයේ කියලා තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ ගිනාවේ මේ බුදුහාමුදුරුවන් කාලෙම ලියපු ඔය මියන අටුවාව පොත් කීපයක් තමයි අනුරාධපුරයේ තියෙන්නේ. ඊට පස්සේ මේ විජය කියන රජුගන්ගේ පටන් අපි දැන් අපේ ලිඛිත ඉතිහාසයේ මහාවංශයේ කවුරුත් පිළිගන්න සුන්දර කියලා දුන්න ඉතිහාසයේ තියෙන්නේ විජය රජුගන්ගේ පටන් දුටුගම් රජුගන් එනකන් ඒ කියන්නේ ඉලාරු දක්වා රජු කීප දෙනෙක් හිටියා මම කියන්නේ 30-40ක් හිටියා සතවස් ගණනාව මේ කාලය තුල ක්‍රිස්තු පූර්ව 500 ගණන් වල බුදුහාමුදුරුවෝ විජයාවේ ඒකසු කියලා කියනවා එදාන දුර්ගම් රජුගේ රජ වෙනකම් මේ හෙළදිම ඔය මහාංශයේ තියෙන රජවරුන්ගේ කොටස අනුරාධපුර ප්‍රදේශයේ රජතලයේ ඉන්දියානු සම්භාවයක් ඇති ඉන්දියානු කැමිනි බලෙන් මේ රට අල්ලගත්ත රජු. එදා තමයි දේවානම්පියතිස්සත් තමයි පණ්ඩුගාභය පණ්ඩුව මුතජීව මේ සියලුම දෙනා ඒ ආකාරයයි යම් නියම හෙළදිමේ රජවරු නමුත් කාවන්තිස්ස විහාර මහදේවිය කියන මේ මූනේ හිටිය මහානාගපුර රාජ පරම්පරා දෙකක් එකතු වෙලා ශාක්‍ය පරම්පරාවයි නාග පරම්පරාවයි දෙක එකතු වෙලා ඒ කියන්නේ කාවන්තිස්ස රජුගේ මහානාගපුර නාග පරම්පරාවෙන් නාග හිමියන් ආව කෙනෙක් විහාර මහදේවිය ශාක්‍ය පරම්පරාවෙන් ආපු කෙනෙක් දිච්චවි රජපරපුරේ ඒ දින එකතු වෙලා මේ පෙළඹු දුටුගම් සත්‍යාසුත් රජවරු පළවෙනි හෙළ නියම හෙළ නිවැරදි හෙළ රජවරු එහෙම නැත්නම් මේ උතුරෙන් මේ නැගෙනහිරෙන් රෝණෙන් බිහිවුණු සිංහල හෙළ රජවරු එකෙක් කල ඉන්දියානු සම්භාවයක් ඇති ඉන්දිය රජවරු මේ රට රජකම් මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේක නියම ඉතිහාසය ඒ නිසා දුටුගම් රජුගේ දිගටම මහානාගපුරයෙන් ආරම්භ කරලා අනුරාධපුරයට යනකම් ගිහිල්ලා අර ඉන්දියන් සම්භාවයක් ඇති රජවරු රටින් පණවා හැරලා මේ රටේ ආක්‍රමණය කරලා මේ අල්ලගෙන සියලුම රටේ එක්කේ දක්වලා එතකොට දුටුගම් රජුගේ තමයි මේ හෙළඹීමේ අපි දන්නා ඉතිහාසයක ඉන්න පළමුවෙනි රජතුමා. හැබැයි මීට ඉස්සෙල්ලා මේ රටේ දසදහස් ගණන් සිය ගණන් මහා සම්මත රජවරුන්ගේ පටන් මේ හෙළඹීමේ රජවරු සිටිය බව මහාවංශය පැහැදිලිව කියනවා. දැන් විජය රජු එන්නේ ඉස්සර මේ මහානාග පරපුරේ බොහෝ රජවරු සිටිය බව බුදුහාමුදුරන්ට සමීපව සම්බන්ධව බුදුහාමුදුරන්ට සමකාලීනව චූඩෝදන මහෝදර රජවරු සිටියා රජකම් කළා. ඒ වගේම මහාවංශය ගොතනක වැරදිලා කියලා කියන අංශයක් රජවරු හැටියට කියලා. නමුත් මේ දේවාන දුර්ගම් රජුගන්ට පෙර මේ උතුරේ නැගෙනහිර ඒ වගේම රුමුනේ රජ රට හඳු රට කුරු රට බොහෝ රජවරු හිටියා සංග්‍රජුගේ හිටියා මහාසේන රජුගේ හිටියා කිෂමාරාමි පිළිවෙලේ පතරගම හැදුව ඒ සියලුම අය රජවරු නිත්‍යවි රජවරු වජි රජවරු ඒ වගේ මල්ල රජවරු හිටියා බුදුගල මේ ඔක්කොම මේ හෙළදිමේ හිටිය රජවරු හැබැයි මහාන්තකාරය මේ පසේ මහානාමතුලි මහාවංශයේ මේ රජුරු කාවවත් ඇතුළත් කළා නැහැ. එයා ඇතුළත් කරලා තියෙන්නේ අනුරාධපුරයේ සිටිය බොහොම පොඩි ප්‍රදේශයක් ගම් කීපයක් විතර පාලනය කරපු ඉන්දියානු සම්භාවයක් ඇති රජුරු කීප දෙනෙක් නම් ආවා. නමුත් දුටුගැමුණු රජුගේ රාජ්‍ය අල්ලගත්තට පස්සේ දුටුගැමුණු රජුව විශාල වෙනස අපලා. මේ වෙනස තමයි යාම ආකාරයට මේ රටට අහිංසක ආකාරයට බලපෑ. දැන් කරුණු තුනක් කරා. මේ මෙතෙක් කල මහානාග කරුපුරේ තිබුණු මූලස්ථාන වූ මහානාග පුර රුහුණේ තිබුණ මූලස්ථානේ අනුරාධපුරයට ගෙනිච්චා. දැන් රටේ අනුරාධපුරයේ ඔක්කොම පොළොන්නරුවට ඔය හැමතැනකටම කලින් කලට වඩින් වර මේ රටේ රාජපාලනයේ මූලස්ථානය ගෙනින් තියනවා ගම්පොළට, නගරෙණියට, ආපහුවට, පොළොන්නරුවට, කෝට්ටේට, මාන්වරට මේ වගේ. ඒ කියන්නේ මේ අනුරාධපුරයට ගෙනින් තියෙන්නේ කොහෙන්ද නැත්නම් මහානාග පුරෙන්ද. මහානාග පුර කියන්නේ නුනේ ඔය ඇමිපිටියයි නෝරගම අතර තියෙන අද පක්කරදාස් ගානක නටුම් කියන මහා රටේ. එතන තිබිලා ගෙනිච්චා. මේ දුර්ගම් රජුගේ රටේ රාජපාලන මූලස්ථානය අනුරාධපුරයට ගෙනිච්චාට වඩා වෙනස්කම් දෙකක් කළා. පළවෙනි එක තමයි රටේ විද්‍යාස්ථාන හැටියට තිබුණු රජගල තිබුණු මහා විශාලම බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේම සරත්නුවර තිබුණු විශාල බෞද්ධ පොත්පත්, කුරුමිගල, ඒ වගේම චිතුල්පව්වේ, ඒ වගේම බුදුගල, මේ වගේ තැන්වල තිබුණු සියලුම බෞද්ධ පුස්කල පොත්, අටුවා පොත්, වංශගතා පොත්, උත්තර වංශේ, හේල වංශේ, මහා වංශේ, දීප වංශේ, මේ සියලුම පොත්පත් දුර්ගම් රජුගේ අනුරාධපුරයේ පුස්තකාලයක් හදලා මහා විහාරයේ තියෙන තත්ත්වයකට ගෙනින් දැන්පත් කළා. මෙතන තිබ්බයි කියනවා ඇත්තු හත් දිනකේ බරට ඇති පුස්කොල පොත්. ඒක රටේ හැමතැනම විද්‍යාස්ථානවල තිබුණු මේ රුහුණේ නැගෙනහිර මූදානිකගේ තිබුණු සියලුම දේවල් ගෙනිලා එක්කන්. දෙවෙනි කාරණේ මේ නාග බරපුරට අයිති අර ධාතු දෙදෙනෙකුට නාග කරපුරට අයිති වුණා බොහෝ විශාල ධාතු ප්‍රමාණ. ඒවා නාග රාජ්‍යවල හැම තැනම තිබුණා. මහියංගනේ නාගදීපේ, ඒ වගේම තංගල මහානාගපුර, මේ බුදුගල, මේ අනුව හැම තැනකම බුදුහාමුදුරුවන්ගේ ධාතු නාගල වැඩ පුදාගත්තා. ඒ සියලුම දේවල් සියලුම තැන් නාග ගෝත්‍රිකයන් රජු පිළපත් වල ආය අඬනකොට අඬ හැටි වැළපෙනකොට ගෙනියන්න එපා කියලා දුර්ගම් රජු ඔක්කොම ගෙනිලා අනුරාධපුරේ නොදුත් තැන් හදලා ඒවන් පුළුවන් පුළුවන් තැන් තැන්පත් කළා. ගුවන්වලින් හදලා ඇති මේ අදපු දේවල් වල තැන්වල ස්ථාන. ඒ වගේම එතෙක් කල රජවරු වැඳ උදාගත්ත බුදුහාමුදුරන්ට සම්බන්ධ වූ අටමහස්ථානයක් තිබුණා. අටමස්ථාන. මේ අටමස්ථානය අලුතෙන් අනුරාධපුරයේ අටමස්ථානයක් හැටියට හදලා අනුරාධපුරයේ මිනිසුන්ට යහට ගැනින්න මේ හුඟක් ඇති බුදුගල, ඒ වගේම මේ බබරගල, මේ වගේ තැන් වගේ ඉන්න අනුරාධපුරයේ අටමස්ථානයක් හදලා දැන් දොළොස්මස්ථානයක් හැටියට වැඳුම්කාර. ඒ නිසා යම් ආකාරයකට අනුරාධපුරයේ කේන්ද්‍රයක් වුණා මේක දෙවිදියට. ඒ වගේම අර රජගල තිබුණු බෞද්ධ විශ්වවිද්‍යාලයේ සියලුම ලෝකයේ සියලුම විද්‍යාර්ථීන් ඇවිල්ලා බුදුදහම ඉගෙන ගත්ත නියම පිළිසිදු බුදුදහම තිබුණ තැන රජගල තිබුණු විශ්වවිද්‍යාලයක් අද පුරුකුණාවේ රටකුන් තියෙනවා. ඒ වගේම රජගල තියෙනවා අපාරි. ඒ සියලුම විශ්වවිද්‍යාලය අනුරාධපුරයේ ගිහිලා මහා විහාරයේ විශ්වවිද්‍යාලයක් අලුතෙන් හැදුවා. මේ කරුණ නිසා ඔය සියලුම දේවල් යම් යම් ආකාරයකට අර ඉන්දියාවේදී පාණ්ඩි කේරලාදී කොට ඇත්තා වූ හින්දු ආගම වැළඳගත්ත බොහෝ හැටි විවෘත වුණා. මේ නිසා පසු කාලීනව විනාශ වෙන්නට හේතුවක් වුණා. ප්‍රමාද ආක්‍රමණය ආරම්භය වුණේ ඒක. ඒ නිසා අනුරාධපුරයේ ඉඳගෙන පොළොන්නරුවට දැන් මෙතෙන්දී මේ සඳහන් කළ මේ හෙළ අටුවා අනුරාධපුරයට ගෙනිච්චට පස්සේ බුද්ධෝසහාමුදුරුව බුද්ධවර්ෂ 915 දී මේවා පරිවර්තනය කරන්න ඕන බව ඒ කාලේ වල බුද්ධාගම මහා සංඝිකයන් විසින් එවනම් මේ බුදුහාමුදුරුවන් පිටරන් කාලේ ටික කාලෙදි මේ තරම් වෙනම ඉතිහාසයක් තියෙනවා. මේ වජී භික්ෂුන් වහන්සේලා දසවස්තුක අප කැප කැප කරපු දසවස්තුන් පිළිබඳව ප්‍රශ්නයක් ඇවිල්ලා වෙනම නිකායක් හැදීට මහා සාංගික නිකාය හැටියට වෙනම කොටසක් කැඩුණා. භික්ෂුන් වහන්සේ 10ක් ඒ අය මේ රටේ ඉන්න බැරුව ඉච්චවි රටේ ඉන්දියාවට කොටා ගියා. එනනු ඉන්දියාවට ගිහිල්ලා ඒගොල්ලෝ මහා සංගීත නිකාය කියලා එකක් හදාගත්තා. ඒ මහා සංගීත නිකායේ යම් ආකාරයෙන් වෙනස් වෙලා ඉන්දියාවේ මහායාන බුද්ධාගම හැටියට ක්‍රමානුකූලව දියුණු වෙලා වෙනවා. ඒක වෙනම ආවා බුදුහාමුදුරන්ගේ වචනෙම මහා සංගීතයන් අරගෙන ඒ මාර්ගයෙන් ඒගොල්ලෝ ඒ වෙනම නිකායක් හදාගෙන මහා යාන නිකාය කියන එකක් හදාගත්තා. ඒක ලංකාවට වඩා ඒකාලේ හැටියට ඔය මේ නාගර්ජුන පාදයන් වහන්සේ, අසංග ආචාර්යයන් වහන්සේ, ඒ වගේම විශ්වමිත්‍ර වාසුබන්දු නාම මේ තවුඟා ලෝකේ ප්‍රචලිත අති ප්‍රබල බොහොම ලෝකෙ පිළිගත් බෞද්ධ පඬිවරුන් ඒකාලේ ඉන්දියාවේ බිහිවුණා. ඒක නිසා ඉන්දියාවේ ආගමක් හැටියට මේ මහායාන ආගම බොහොම ප්‍රචලිත වුණා. ඉන්දියාවේදී ඒගොල්ලෝ මේ ආගමේ වෙනම සූත්‍රයක් කියන්න පටන් ගත්තා. අපේ ත්‍රිපිටකයේ අපේ මේ හෙළ අකුරෙන් හෙළ භාෂාවෙන් දීපු ත්‍රිපිටකයේ නැති සද්ධර්ම කුණ්ඩලික සූත්‍රය, ලංකාවචාර සූත්‍රය ඇතුළු සූත්‍ර 21ක් ඒගොල්ලෝ වෙනම ලිව්වා. ඒ වගේම මන්ජුශ්‍රී ගෝසතාණන් වහන්සේ පාරමිතා සූත්‍ර 21ක් ලිව්වා. ඒ වගේම අසංගාචාර්යයන් වහන්සේ මේ අභිධර්මයේ කියලා අභිධර්ම සංඛ්‍ය, කර්ම සංඛ්‍ය කියලා පොත් දෙකක් ලිව්වා. මේවායින් අර ග්‍රන්ථ නුගේ පුරාණයට එවනම් මේ බුදුහාමුදුරන්ගේ උතුම් ධර්මයේ දේශනා කරපු ධර්මයේ අධ්‍යාපනය කරන්න, ඥාන ලබන්න නෙමෙයි අධ්‍යාපනය කරන්නට, ඉගෙන ගන්නට, උපාධි ගන්නට, ආදි කීල පඬිතු උපාධි ගන්නට වෙනම ග්‍රන්ථ නුගේ පිළීමක් ඉගෙනීමක් පටන් ගත්තා. ඒ නිසා උනේ මේ ධර්මයේ වෙනත් පැත්තකට හැරුණා, විපස්සනා නුගේ නැති වුණා. මේ ආකාරයෙන් තම බුදුසමහඟුරුව මේ தත්ත්වයේ තියෙද්දි අර පතංජලි ආශ්‍රමයක ඉඳලා අනුරාධපුරයට ඇවිල්ලා අනුරාධපුරේ මහා විහාරයේ තිබුණු මේ උතුම් ත්‍රිපිටක පොත් හෙළ අරටුවා ඔක්කොම ඉල්ලගෙන එක කොටසක් මහා අට්ඨකථාවකින් ඉල්ලගෙන පාළියට පරිවර්තනය කළා. පාළියට පරිවර්තනය කළා ඒවා අර ඉන්දියාවේ ඒ කාලේ පටන් අරගෙන තිබුණු මහායාන බුද්ධාගමේ විශ්වවිද්‍යාලවල උගන්වන අවශ්‍ය ආකාරයට ඒවා ගිහිච්චා. මේකෙන් උනේ අලුතෙන් මේ පරියාප්ති ධර්මයට කොටසක් එකතු වුණා. නමුත් මේ බුද්ධඝෝෂාමුදුරුව ලියපු මේක පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ නැහැ. පරියාප්ති ධර්මයේ වෙන්නේ බුදුහාමුදුරුව බුදුන් දේශනා කරපු ත්‍රිපිටක ධර්ම, අර බුද්ධාචාර්ය 56 මාතුලාන්නේටි ගන්තාරුද්ධ කරපු දේවල් සහ හෙළාටුවා පොත් පමණ. ඊට පස්සේ මේ හෙළවීමේදී ඉන්දියාවේදී නොයෙක් තැන්වල ලිව්වා අටුවා, ටීකා, ටිප්පණි, වස්සකාරක මේ කුද්දර නිකායේ හැටියට නොයෙක් ඒවා මේ හෙළවීමේදී අර පරියාප්ති ධර්මය හැටියට පස්සේ එකතු කරගත්තා. ඒ පස්සේ එකතු කරගත්තා කියන නම තමයි කුද්ද නිකාය. බුදුන් කියන්නේ පසුවේ එකතු කරගත් දේවල්. ඒ නිසා තේරගතා, තීරිගතා, ධම්මපදකතා, ජාතකතා මේ ඔක්කොම කියන්නේ බුද්ධක විකාර 15ක් තිබෙනවා. ඒ නිසා ඒවා පරියාප්ති ධර්මය හැටියට පස්සේ එකතු කරගත්තා. ඒවා නියම පරියාප්ති ධර්මය හැටියට මුල් කාලේ තේරුම් ගත්තේ නැහැ, අගේ කළේ නැහැ. ඒ වගේම ඔය බුදුගෝසාමුදුර වෙන්නට කලින් ත්‍රිපිටකයේ ධර්මානුකූල කරන්නට කලින් මේ ධම්මපදයේ කියලා කොට අනුරාධපුරේ මහාවිහාරයේ තුමුණා බෞද්ධ විශ්වවිද්‍යාලයේදී ලේකම්ගත කළා. ඒ නගරේ බුදුහාමුදුරන්ගේ දේශනාවෙම අර කටවචනේ පාවිච්චි කරන පටන් අරගෙන නාම මේ වරකුත් කරගෙන ආපු දේවල් වලින් රජවරුන්ට බණ කියන්න, ලෝකයේ හතස් කරන්න, රට සංවර්ධනය කරන්න උපකාර වන ආකාරයට උපකාර වූ සමහර ධර්ම පද වෙන් කළා අරගෙන බුද්ධ වර්ෂ 402 අනුරාධපුරයේ මහා විහාරයේදී මේ ධර්ම පදය කියන පොත ලිව්වා. ඊට පස්සේ ධර්ම පදයට අට කතා කියලා පස්සේ බුද්ධ වර්ෂ 55 ලිව්වා. ඉතින් ඒක නිසා මේ එකක්වත් පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ නැහැ. පරියාප්ති ධර්මයට අයිති වෙන්නේ ත්‍රිපිටකයේ අර මුල් පොත්, ඒ කියන්නේ මාධ්‍යමනිකාය, බින්දනිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, මේ ඊට පස්සේ ප්‍රකරණ පොත් පාන. නමුත් කුද්දකනිකායේ තියෙන තව තවත් බොහෝ දේවල් පොත්පත් තියෙනවා. ඒවා පස්සේ එකතු කරගත්ත පස්සේ දීව බුදුහාමුදුරන්ගේ ධර්මයට අමතරව යම් යම් අය බුද්ධ ශ්‍රාවකයන් ඡේ පෙනී සිටි මඟපල ලැබුණු නොලැබුණු බොහෝ දෙනෙක් ලියපු ඒවා. ඉතින් ඒක නිසා ඒවයි මේවයි දෙකම කලවම් වුණා. අර අන්තිමට බුදුහාමුදුරන්ගේ දේශනා කිමුණු සියලුම හෙලාක්කුවාගත අටකතාවට බොහෝමයක් තිබුණා. ඇතුම් අධ්‍යනික පැත්තුණේ වගේ කියලා ඒවා විනාශ කළා මහාවිහාර සම්බුද්ධත්ව කුරලා. නමුත් අර අභේගිරියේ බුද්ධගෝසාමුදුරුවෝ විසුද්ධි මාර්ගයේ සමන්ත පාදානික ආදී කොට ඇත්තා වූ පොද්දාහක ඉතුරු වුණා. ඒක ඉතුරු වුණා. ඒක ඉතුරුයි අනුරාධපුරයේ මිනිසුන්ට ධර්මයේ හැටියට ඉතුරු වුණේ. ඒක පරිවර්ති ධර්මයේ හැටියට සම්මුත කරගෙන වාර්තාගෙන ආවා. පොළොන්නරුවට එන කොට මේ ඊට පස්සේ ඉන්දියාවේ මහායානිකයන් බොහෝ තිබුණා. ඒ මහායානිකයන් බොහෝ පොත් සංකාවට වේදීම ගලාගෙන ආවා. ඒවා සංස්කෘත භාෂාවෙන් ලියපුවා, පාලි භාෂාවට පරිවර්තනය කළා. පස්සේ ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කළා, භාවිත කරන්න පටන් ගත්තා. ඒවා පරියප්ති ධර්මයේ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ පරියප්ති ධර්මයේ කියන එක හරියට තේරුම් ගන්නට බැරි වුණා කිසිම බෞද්ධයෙකුට. උගත් වියක්කෙනෙකුට වා තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ඔලොන්නරුගේ, සමුලෙන්ගේ, සම්පොලෙන්ගේ, ආපහුගේ මේ කිසිම කාලයක නියම නිවැරදි බුද්ධ ධර්මය මේ හැඳින්වීමේ භාවිතා කරන්න බැරි වුණා. හැබැයි මේ කෑගල් තිබුණු ත්‍රිපිටක පොත් භාවිතා කරමින් යම් යම් අය මඟපල ලැබුවා. මාළිගේ මහරහතුන් වහන්සේ වගේ යම් යම් අය. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ පරියාප්ති ධර්මයේ නැති වුණාට පස්සේ ප්‍රතිපත්තිය නැති වුණා. ප්‍රතිපත්තිය නැති වෙන්නට හේතුව තමයි ග්‍රන්ථ ධූරයේ පුරන්නට පමණක් මේ ධර්මයේ ලේඛන ගත කළා, ඉගෙන ගත්තා, කටපාඩම් කළා, සංජායනා කළා. ඒ විතරයි කලේ විපස්සනා ධූරයේ පිළිවේ නෑ. ඒ අර ලේඛන ගත කළාට පස්සේ. ඉතින් ඒ නිසා උනේ මෙතෙක් මේ කටවට්ටියෙන් පවත්වාගෙන ආපු එක ලේඛන ගත කළා. ඒ අනුව ග්‍රන්ථ ධූරයේ පුරන්න පටන් ගත්තා. විපස්සනා ධූරයේ අත්කරණා ප්‍රතිපත්තිය නැති වුණා. ප්‍රතිවේද ධර්ම මඟපල් ලැබීම කරන්නට බැරි වුණාට පස් වුණා. නමුත් යම් යම් අය මුල් බුදුදහම කටවටනින් පවත්වගෙන ආපු බොහෝ පිරිස් තවදුරට මේ කඳු රටේ එහෙම නැත්නම් රූනේ සිතුල්පාවගේ බැංගල පුළුවන් තරම් පරම්පරාවෙන් පරම්පරාවට මේ පවත්වගෙන ඇවිල්ලා නිවන් දකින ධර්මයෙන් පවත්වගෙන ආවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සියලුම දේවල් අපි සුද්ධ පවිත්‍ර කරගන්න ඕන, හරියට දැනගන්න ඕන. අපේ ඉතිහාසයේ, අපේ හෙළ උරුමේ, අපේ හෙළ උරුමේ වෙන මොකක්වත් නෙමෙයි මේ උතුම් බුද්ධ දේශනාව, බුද්ධ ධර්මය, බුද්ධ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරියාප්ති ධර්මයේ සහ හෙළ අටුවා තිබුණු මේ උතුම් ධර්මය. ඒවා බොහෝ දේවල් අපිට නැති වෙලා ගියාට පස්සේ අපි මේ ඉන්දියාවෙන් ආපු බොහෝ දේවල් කරපිනගෙන කරගාගෙන ඔය වැඳුම් පිදුම් යදුම් පෙදුම් කරන්නට පටන් ගත්තා. ආගමක් හැටියට මේක සකස් කරගන්නට පටන් ගත්තා. ඒ අනුව මේ නිවන වැදගත්. ඒ නිසා මේ ඉතිහාසය හැම කෙනෙක්ම පැහැදිලිව පිළිසිඳු තේරුම් ගත්තොත් තමන්ගේ නිවන මාර්ගයට උපකාර වන දේ හොයාගෙන උපකාර නොවන සෑම දෙයක්ම අපි ආරම්භලාට කමන්නේ නැහැ, ඉගෙන ගත්තට කමන්නේ නැහැ, දැනගත්තට කමන්නේ නැහැ. නමුත් ඒවා බැහැර කරන්න තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි බාර ගතියුතු දෙක සහ බාර නොගතියුතු දෙකම අපි අල්ලගෙන තියෙනවාද, අයිති කරගෙන තියෙනවා අපේ මේ පාසල්වල, බෞද්ධ විශ්වවිද්‍යාලවල, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ, ඒවාගේ පෙරදිග විශ්වවිද්‍යාලවල, ඔය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලේ, අනිකුත් විශ්වවිද්‍යාලවල බුද්ධ ධර්මයක් ඉතුරු ගන්න බොහෝ දෙයක් මේ සිද්ධි මාර්ගය ඇතුළු පොද්දා හසදා තවත් දේවල්. නමුත් නියම ත්‍රිපිටකයේ මේ කිසි තැනක විග්‍රහ කළ උත්තර කළ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ නිවන වැහු. ඒ නිසා මේ ග්‍රන්ථ ධූරය පුරනවා කියන එක අපි කළාට කමක් නැහැ. නමුත් විපස්සනා ධූරය අත්හැරී ගමන් ප්‍රතිපත්තිය නැති වෙනවා. ඒ අනුව මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුව දේශනා කළේ මඟපල ලබන. මඟපල ලැබීම නැති වුණා, උපාධි ගැනීම කරගෙන යනවා. උපාධි ගන්නවා, තනතුරු ගන්නවා, නොයෙක් ඒවාට මේක උපකාරයි. පාඩම් කරගන්නවා, විභාග පාස් කරනවා, විභාග වලට ලියනවා, උගන්නන අය, ඉගෙන ගන්න අය දෙගොල්ලම මේ උපාධි සඳහා, රස්සාවක් සඳහා, ජීවන මාර්ගයක් උදසයින් එකද මේ ගන්තුරේ පුරන්නේ නිවන සඳහානේ නිවන කියලා මාන වෙනවා නම් අපි කිසි කෙනෙක් ඒ පැත්තට යන්නේ නැතුව වෙන පැත්තකට යන්න පුළුවන්. ඉතින් මේ තේරුම් අරගෙන මේ ඉතිහාසයේ තේරුම් අරගෙන හැම කෙනෙක්ම මේ අපේ පෙළවි මේ උරුමය මොකද්ද කියලා හරියට දැනගත්තොත් ඕනම කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පහසුවක් වෙන බව දැනුම් කෙනෙක් තියෙනවා. එයා ඒ උත්තරය ඇත්තරේ ලංකාව කැහිලා මේ පුස්කොළක ඔක්කොම එකතු කරගන්න පටන් ගත්තා. මේ සබරගමුවේ කෑගල්ල රත්නපුරේ බඳුනේ මේ හැමතැන වල තිබි. ඒවා එක්කව කරගෙන ඉංගලන්තෙට ගිහිල්ලා ඉංගලන්තේ කවුරුත් ආගාරේ හැබැයි ඒක නිසා අපිටත් වුණා. ඒවා හදේතන ආරක්ෂා වෙලා තියෙනවා. තමයි ලංකාවේ දුන්නේ ඔය ගිහින් කියලා මිසිකල විනාශ කරලා ඔය වැඩක් නැහැ කියලා අයින් කරා. නමුත් ඒවා ඒකත් ධර්මකාරය. අද ඒගොල්ලෝ ඒ සියලුම දේවල් හොඳට සුද්ධ කල්ප කරලා හොඳට ආරක්ෂා කරලා හොඳට ආරක්ෂා වෙන ආකාරයට කම්පියුටර් ගත කරලා මේ බොහොම පොඩි CD කැටියකට අරගෙන මුළු ඔක්කොම පොත්පත් දැන් ලෝකෙ ඕනම කෙනෙකුට භාෂා 8කින් 9කින් කියවගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට වරස් කරන්න අපි ලංකාව කාටවත් බෑ ඒගොල්ලෝ කරාට. ඒකින් තමයි ධර්මතාවයක් ඒක හොඳයි. ලංකාවේ මුන්නම કોઈ පංගල් වල ගණ්‍යාංශලා ගාව ඒකයි ඔය විනාශක. ඔය ඉන්දියානු ගන්නේ දරා උඩ ගන්න බෑ. ඒකයි. ඒව ඔක්කොම නිදිතිබ්බ බුද්ධෝසාමුදුරෝ ඒ පොඩාට පරිවර්තනය කළාට පස්සේ වතු ඔක්කොම දාලා මහා විහාරයේ ගිහින් කියලා මේක ලොකු කුමන්ත්‍රණයක් කළේ. අරක පරිවර්තනය කරලා ඉවර වෙනකම් මහා විහාර කියනවා දුමුණ පොට්ටිය. අවුරුදු 15ක් ගියාට පස්සේ මේක ඔක්කොම ටික නිදිතිබ්බ එලා අටුවා ඇත්තු හත් දෙනෙක්ගේ බරට තිබුණා. සිංහල හෙළ මහාංශේ හිර දීපංශේ හෙළ උත්තරංශේ හෙළ කඩින් පොත් තව හරියට තිබුණා. ඒ ඔක්කොම එකට දාලා මොකද දුර්ගම් රජුගේ මේ ඔක්කොම අනුරාධපුරයේ පුස්තකාලේ තියෙනල එකවුල. හත අට පොලක තිබුණා බුදුවැල සිතුල්පව්වේ කුරුම්බිගල කොසමෑන් නුවර රජගල සරත් නුවර මේ හැම තැනම තිබුණු පුස්කොළපොත් ඔක්කොම ගෙනහලා අනුරාධපුරයේ මහාවිහාරයේ තැන්පත් කළා. පුස්තකාලයක් හදලා ඒක එක්තැන් කළා. ඉතින් ඊට පස්සේ මේවා ඔක්කොම නිවි. වැරදි ආකාරයට පරිවර්තනය කළේ කියලා බුද්ධඝෝෂ ආමතුරුම ලියලා තියෙනවා. බුද්ධඝෝෂ ආමතුරුම කියලා තියෙන කරුණු හතක් කියලා කියනවා. මේ කර්ම හතරම මම පොතක ලියලා ඉදිරිපත් කළා කියනවා. මේ මේවා මම විනාශ කරා. හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න නාවචා. ධර්මාගම කියන පොතේ තියෙනවා. ධර්මාගම පොතේ තියෙනවා මට. මට හරියටම මතක නැහැ ධර්මාගම කියන පොතේ තමයි. නැහ් පාලි කියලා භාෂාවක් තිබුණේ නැහැ. නමුත් පාලි කියලා භාෂාවක් හැදුණා. අර මාගදී භාෂාව සිංහල අකුරෙන් ලිව්වහම මේ භාෂාව අර පෙළ දහමනේ පෙළ ගැස්සූ දහම. දැන් මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය වනපොත් කරගෙන කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පවත්වාගෙන එන පුළුවන් ආකාරයට පෙළ ගැස්සුවා. පෙළ දහමක් බවට පත් වුණා. ඒ පෙළ ගැස්සූ පෙළ දහමයි ඔය මාතුලාලුනේදී ග්‍රන්ථාරූඪ කළේ. ඒ ග්‍රන්ථාරූඪ කරනකොට පාවිච්චි කළේ අකුරු සිංහල වචන මාගදී. එන්නේ මාගදී වචන ඊට පස්සේ පාරිභාෂාව හැටියට බෞද්ධ පිළි අරගෙන අනුමත කරගෙන ඊට පස්සේ ඔය සිංහල ව්‍යාකරණ සම්බන්ධ කරගෙන අනුරාධපුරයේ පොළොන්නරුව නැටුවේ පාලි ව්‍යාකරණ පොතුත් තිබුණා. ඊට පස්සේ පාලි භාෂාවක් අලුත් වෙනවා. ඊට පස්සේ පාලි භාෂාව බොහෝ තැන්වල ව්‍යාප්ති වුණා. විශේෂයෙන්ම ඔය බෞද්ධ විශ්වවිද්‍යාලවල පාලි භාෂාවෙන් උගන්වන්න පටන් ගත්තා. ඒ අනුව බුදුරජාණන් මේ පාලි භාෂාවට සිංහල එලාටුවා පරිවර්තනය. ඊට පස්සේ පෙළාටුවා
ගරු ස්වාමීන් වහන්සේ මතක වස්තු සහ මතක බණ යන අදහස් කරන්නේ කොහොමද?
දැන් අද කවුරුත් මතක බණ මතක වස්තු කියන්නේ මතක කියන්නේ අපි යම් කිසි කෙනෙක් තමන්ගේ ඥාතිය සම්මතාර්ථ සෞඛ්‍ය සෞන්දර්ය සංකෘතිය බාර්යාව මේ කවුරුහරි නියමරළු ගියාම එයා මතක් වෙන්න එයාව සිහිපත් කරන්න එයාට පින් දෙන්න ඒ තමන්ගේ ඥාතියට ණයකාරයන්ට ණය ගෙවන්න මේ වගේ මතක බණක් කියලා මතක වස්තුවක් පූජා කරලා මේ වගේ කරන චාරිත්‍රයක් වාණිත්‍යයක් මේ රටේ මේ එළිමේ තිබුණා. ඉතින් ඒකට නම අපි මතක වස්ත්‍ර මතක බණ කියලා මේ කියන්නේ. ඒ මතක් කරලා සිහිපත් කරලා ඒ ඥාතියට කවුරු ඥාතියන් ඔක්කොම එක්කහුවෙලා පින් අනුමෝදන් කරන පින් පවරන්නට කරන දානීය බණ දේ ධර්ම දේශනාව එසීපත් කළා කරන දේ තමයි මතක බණ මතක වස්තු.
පින්වත් ස්වාමීන් වහන්සේ බුදුජානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා කොළඹ ගංගාරාමයේ සිට මෙදවච්චිය දක්වා වැඩමවා වදාළ ස්වාමින් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුද නැත්නම් මහරහතන් වහන්සේලාගේ කේශ ධාතුද යන්න පැහැදිලි කර දෙන්න.
දැන් ඒක නම් මට හරියට කියන්න බෑ. කොහොමත් මේ හෙළඹීමේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ දවසේ පටන්ම බුදුහාමුදුරුවන්ගේ බෝසත් වුණා බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කේශ ධාතුන් වහන්සේලා වැඳ උදාගත්ත උදාගන්න සිද්ධාත් වුණා. ඒ නිසා බුදුන්ගේ ජීවාන් බුදුන්ගේ කේශ ධාතුන් වහන්සේලා ඔය තිරි ආය කියන තිරි හඳු කියලා මේකට කියන්නේ. සිරි හඳු ආය තමයි සිරි හඳුය තමයි තිරි ගිරි හඳුය. මේක සිරි සිරි කියන්නේ බුදුහාමුදුරන්ට ඒ කාලේ තාන්ති කරපු නම. දැන් සිරි මහබෝ සිරි දලදා සිරි වතුල සිරි සද්ධර්මය සිරි දේශන ඔක්කොම සිරි. ඒ කාලේ බුදුහාමුදුරන්ට මේ මෙලිමේ මිනිස්සු කිව්වේ සිරි මතාණන් එමන්ද සිරි මත් සිරි බුදු පියාණන් වහන්සේ. එනිසා මේ මෙලිමට ඒ පස්සේ කාලෙක සිරි ලංකා කියලා කියනවා. එනිසා දැන් ඔය ඔක්කොම සිරි පතුල සිරි පාදය සිරි දේශන සිරි මනුව සිරි ධර්මය සිරි මහා බෝධි සිරි දලදා ඔක්කොම ඒ වගේම බුදුහාමුදුරන්ගේ කේශ ධාතුන් වහන්සේලාට සිරි හඳු හඳු කියන්නේ කේශවල මාමිකාසය. එතකොට සිරි හඳු කියන එක තැන්පත් කරලා බුදුහාමුදුරන් කේශ ධාතුන් තැන්පත් කරලා සිරි හඳු සෑයක් හැදුවා. ඒක ඊට පස්සේ කට වචනෙන් භාවිතාවේ මේ සිරි හඳු කියන එක සිරි හඳු අද ඒ තැන්පත් කළ තැන සිරි ආය එක සිරි ආයෙන්න ඒකයි. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ තැන සිරි මහබෝ එමන සිරි වැඩ වුණු තැන. දැන් සිරි කියන්නේ බුදුහාමුදුරුවන්ට වැඩ වුණ තැන තමයි ඔය පස්සේ කාලෙක සිරි වැඩ වුණු තැන ඉරි වැඩුන්න උනා. සිරි වැඩ වුණු තැන සිරි වැඩුන්න උනා. ඒකයි මේ කට වචනේ වෙනස් කරගෙන ආ. එනේ මොකක්ද මේ?
පින්වත් ස්වාමීන් වහන්සේ සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, අඥාන ලෝකය, ඥාන ලෝකය යන පහදා දෙන්න.
ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන ලෝකය කියන්නේ අඳුර දුරු කරන ආලෝකය කියන්නේ අඳුර දුරු කරන තැන ලෝකය කියන්නේ අඳුර. එතකොට දැන් චන්ද්‍ර ආලෝකයෙන් යම් ආකාරයක රාත්‍රි අඳුර තුනී කළ දුරු කරනවා. සූර්යාලෝකයෙන් දවල් දවසේ අපිට මේ ලෝකේ බලන්නට ආලෝක තත්ත්වයක් මතු කරනවා. ඒ වගේම මේ රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර දුරු කරන අඳුර දුරු කරන ආලෝක තුනක් තියෙනවා. ඥානාලෝකේ, ප්‍රඥාලෝකේ, ඊට පස්සේ අලෝක තත්ත්වය බුද්ධාලෝකේ තියෙනවා.
අභිවාදන සීලස්ස යන ගාථාව ලෞකික තේරුම අපදන්නේය. මෙහි ලෝකෝත්තර අර්ථය
ඒක මේ පස්සේ හදාගත්ත ගාථාව. අභිවාදන සීලස කියන්නේ මේ අභිවාදනය කියන්නේ අභිවන්දනය කියන එකයි. මේ අපි ඇත්ත වශයෙන්ම බොහොම භක්තියෙන් රැකී වාදන මේ වන්දනා කරන අයට මේ සිල්වත්තුන්ට අපි අර ඒ වඳිනකොට මේ හාමුදුරුවරු මේ වගේ ගාථාවක් කියලා එයාට පින් දෙනවා, එයාට ප්‍රතිචාර දක්වනවා. ඒකයි
ගරු ස්වාමීන් වහන්සේ, සතෙක් තවත් සතෙක්ව ගොදුරු කර ගැනීම යන අවස්ථාවේ අප විසින් එම සතාව මරණයෙන් ගලවා ගැනීමට උත්සාහ කිරීම ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න.
දැන් මේක එක සතෙක් තවත් සතෙක්ව ගොදුරු කරගන්න යන අවස්ථාවේ අපිට දකින්නට ලැබෙන්නේ මේ සතාව අල්ලලා කටින් අල්ලගත් වෙලාවට එක්ක ගාන වෙලාවට එක්ක මරපු වෙලාවට. දැන් අපි හිතමු අපේ ගෙදරක ඇති කරන පූජෙක් වෙන්න පුළුවන්, කැලෑ සතෙක් වෙන්න පුළුවන්, ගැරඬියෙක් නැයි මේ වගේ තව සතෙක්. දැන් ඒ සතා ආහාර කොට ගන්න මොනවද මේ වගේ තවත් පොඩි සතෙක්. එතකොට අපි දැන් එකක් තියෙනවා. දැන් බැරි වෙලාවත් ඒ සතාගේ ආහාරය වැළැක්වීම නිසා යම් ආකාරයක දෙයක් අපි ඒ සතා දැන් එක සතෙක්ව අපි බේරගත්තට දැන් අපි තුන්කෝ එළියක ඇවිල්ලා කුරුල්ලෙක්ව අල්ලන එක ලේනෙක් ඇවිල් මේ මොකක් හරි සතෙක් ඇවිල්ලා ලේනෙක්ව අල්ලන එක මීයෙක්ව අල්ලන ඒ සතාව අපි එක එක්ක බේරුවට අපිට පුළුවන් ඒ සියලුම කැලේ ඉන්න සත්තුන් අල්ලන මේ අනිත් සත්තුන්ව ගොදුරෙන් බේරන්න අපිට පුළුවන්කම නැහැ. අනිත් පාර අපි ඒ සතාට කෑම හොයලා දෙන්නේ නැහැ. දැන් ගෙදර ඇති කරන පූජෙක් හරි මල්ලෙක් හරි මේ කැලේ යන සතෙක්ව අල්ලනවා නම් ඒක අපිට ඒකට අපි වග කියන්නේ. මොකද හේතුව අපි ඇති කරන සතා අපි කෑම දෙන සතා අපි රකින්න සතා. අපි ණය කාර්ය හැටියට අපි ගාන ඉන්න සතා. එතකොට ඒ සතා අර ආක යන වෙන සතෙක් අල්ලන පාපයක් කරගන්නවා නම් ඒකින් අපිට බේරන්න පුළුවන් අපි කෑම දෙන්න නිසා. අර කැලේ යන සතුන්ට අපි කෑම දෙන්නේ නැහැ. අපි ඒ මිනිසුන් ඒ අනික් සතුන්ගේ කෑම අපි යන්නේ නැහැ. ඒකින්ද අපි ඒක එකක් නැවතුවත් ඊගාවට ඒ සතා ඊගා ඒක නැති කළා අපි ඒ වැළැක්වුවා නම් තව විනාඩි පහකින් තවත් එකක් අල්ලනවා. අපි ඒකට නැති කරන්නේ නැවත්තන් පුළුවන් කමක් නැහැ. අනික දැන් අපි මේ සතෙක්ව අල්ලනවා දකින්නේ සතා අල්ලගත්තට පස්සේ. එතකොට බාගෙට මැරිලා වෙන්නේ. දැන් බාගෙට මැරුණු සතේ අර සතාටත් මේ සතාටත් නැති කරොත් එතරම් පාපයක්. අර සතාගේ ආහාරය නැති කරලා විතරක් නෙමෙයි අර සතා අපි බේරගත්තට ඒ සතාව ජීවත් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. අර සතා මේක ධර්මානුකූලව බැලුවොත් අර සතා ණය ගෙවන්න ඇහික තියෙන ඉපදිලා තියෙන මේ මස් වලින් ණය ගෙවන. එතකොට ඒ ණය ගෙවන මේ ගන්න දිනු වෙන අපි කරන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔක්කොම ඒක නත්තන්න. ඉතින් ඒක නිසා අපි ඒක උපේක්ෂා සිතින් ඉවසලා බලනවා මිස නැබු නමුත් හැබැයි අපේ ගෙදරක අපි හදන සතේ අපි ආරක්ෂා කරන සතේ අපි කන්න දෙන සතේ මේ වගේයක් කරනවා නම් ඒකෙන් අපි වළක්වන එක අපිට කරන්න පුළුවන් කරන්න ඕන මොකද ඒ සත්තාගේ දුකින් අපි නිවන
ගරුණීය ස්වාමීන් වහන්ස සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය ක්‍රියා තුන් ලෝකයක් ගැන සඳහන් වනවත් මෙන්න මේ තුන හරියාකාරව විග්‍රහ කළ හැකි වන්නේ ලෝතර බුදුන් වහන්සේ නමකට පමණක් බව සඳහන් වෙනවා. මෙහිදී සංස්කාර ලෝකය සහ අවකාශ ලෝකය කුමක්ද පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. දැන් කොතන ලෝකයේ තිබුණත් අඳුර කියන එකයි ලෝක කියන එක ලුජ්ජති පරිජ්ජති කියන රාගාන්තර ද්වේෂාන්තර මෝහාන්තර කියන තුනේ එකතුව තමයි ලෝක. සත්ත්ව ලෝක කියන්නේ තමන් විසින්ම තමන් සඳහාම තමන්ම ස්ව තත්ත්ව හදාගෙන අඳුරටපත් වූ ලෝකය සත්ත්ව ලෝක. මිනිසුණා දෙවියුණා බ්‍රාහ්මියුණා භූතයුණා ප්‍රේතයුණා අරහත්ත්වයටපත් වෙනකන් සියලුම දෙනා තමන් විසින් සකස් කරගත්ත රාගාන්තර ද්වේෂාන්තර මෝහාන්තර නිසා අතරමං වූ මම්ලා වූ මේ අඳුර නිසා යණේනමන් නැති අනාත වූ ලෝකයක් සත්‍ය ලෝක. සංඛාර ලෝකය කියන්නේ හැම කෙනෙක්ම මේ ඇකන්නාසය දිවකය මන පිනවන්නට පියදී හමාරිලා සංසාරයි කියලා හිතාගෙන සංඛාර කරලා සංකත ධර්ම සකස් කරගෙන සංදේ බිහි කරගන්නා සංදිවන සම්බන්ධ වෙන ලෝකය සංඛාර ලෝකය. අවකාශ ලෝකයේ කිව්වේ මේ අපි මේ කරුණු හයක් තියෙනවා ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන. එනිසා මේ විඥාණයෙන් කටයුතු කරලා ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර එකතු කරලා උපාදානය කරගෙන අල්ලගෙන ගොඩගාගෙන සංකතයක් හදන්න පුළුවන්කම කියන්නේ අවකාශයක් තියෙන දැනග පමණයි. දැන් මේ අවකාශ ලෝකයේ තියෙන එක අපේ මේ සිරුර ඇතුලේ තියෙන ওই ගහ කොළක ඇතුලේ තියෙනවා මේ අපි දකින අවකාශයේ තුත් තියෙනවා. නමුත් සිරුර ඇතුලේ අපි දැන් කන ගෑම ආහාර ගිරවලා මේ නේදාදුවක් බවට වර්ණ ගන්ධ රසෝජා බවට පත් කරන්නේ අර අවකාශයක් තියෙන නිසා. අපි දැන් මේ කන ගොන දේවල් අපද්‍රව්‍ය හැටියට පිට කරන්න පුළුවන් වෙන්නේ මල මුත්‍රා හැටියට මේ අවකාශ ලෝකයක් තියෙන නිසා. ඒ නිසා මේ ධාතු මනසිකාරය කරන්න පුළුවන් වෙන්නේ ඔය අවකාශ ලෝකයක් ගැන හරි හැටියට ප්‍රඥාවෙන් බලන්න පුළුවන් වුණ පමණයි. ඒ නිසා මේ අවකාශ ලෝකයේ කියන එක තියෙන හැම කෙනෙකුගේම මේ ශරීරය ඇතුලේ හැම සත්වයකම පුරාමෝන්ියගේ පටන් අවකාශයක් එනනම් හිටන අවකාශයක් නොතිබුණ අවකාශය කියන්නේ හිටන මේ වාතය ගමන් කරන්න පුළුවන් කෑම ගමන් කරන්න පුළුවන් ආපෝ තේජෝ වායෝ පඨවි විඥාන ශක්තියෙන් ගමන් කරන්න පුළුවන් භ්‍රමණය කරන්න පුළුවන් හැමදේම අවකාශ ලෝකයේ තුල මේ භ්‍රමණය කරා. භ්‍රමණය වෙන්නේ නැහැ අවකාශ ලෝකයක්
නැහැ. ස්වාමීන් වහන්සේ සතර ඉදිපාද වැඩි අභිඥා ලාභින් කියන්නේ කාටද? ඒ ආයත වක්කල අත දික්කල සෙනී බඹලෝ වුණත් ගිහින් එනට පුළුවන්ලු. මේ ගැන විස්තර කර දෙන්න.
මොකද ප්‍රශ්නේ ආයි කියවන
සතර ඉන්දිපාද වැළු අභිඥාලාභී
කියන්නේ ප්‍රශ්නේ වැඩි. සතර ඉන්දිපාද වැළු නෙමෙයි ඒ කියන්නේ අභිඥා වැළු. එහෙම නැත්නම් ඉන්දිප්‍රාත්‍යාය වැළු. අය යන්නම් ආකාරයට මේ රාගය ద్వේෂය තුනී කරලා తాවකාලිකව යටපත් කරලා යම් හේතෝ මුක්තියක් ලැබු කෙනෙකුට කියනවා අභිඥා ලාභය කියලා. අර පංච ඉද්ධි සත් අභිඥා අෂ්ඨ අභිඥා ලැබුවා. දැන් එදා සිට තවසම් බුදුකරාම පුත්‍ර ආලාර කාලාම මේ වගේ බොහෝ අය හිටියා බුදුහාමුදුරන්ගේ සමකාලීනව අර බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු බොහෝ ආගම්වල අද බුද්ධ ආගමෙත් නැහැ කතෝලික ආගමෙත් නැහැ හින්දු ආගමෙත් නැහැ. නමුත් ඒ කාලේ එමනේ රටේ මේ අනකොට නොයෙකුත් රැවුළු වහාගත්ත නොයෙකුත් ආකාරයේ දූතාංග රැකපු නොයෙක් අය කියා ඔය කියන අභිඥාලාභ ඒ කාලේ ඒ වගේ අය කියා ඒ අය දැන් බුදුහාමුදුරුවෝ ගමනක් යනකොට එක තැනක බුදුහාමුදුරුවන් දැන් යනකොට කුරු රටේ කුරුගංගෙන් එතුණ වෙන්න බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ පිටසක් ඉන්නකොට වතුර තිබුණ ටිකක් ගැඹුරු වතුර වේගෙ බොහොම වැඩි බම්මේ කාව රැඳවා ගත්ත හොඳට ටිකක් සැකමේ තිබුණු ඇවිල්ලා බමුණ ගඟායෙන් පාරා ගත්ත සාක්කුවට අතු දාලා ලේන්තුව අර අභිඥා කියන මොන්නේ ලේන්තුව මෙහෙම එල්ලලා වතුරේ ඔරුවක් වගේ ඒගොල්ලෝ පාවලා ගන්නේ ඒගමන අර බුද්ධ ශ්‍රාවකයෝ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ලැජ්ජ නැද්ද අර බමුණ මෙහෙම කළා ඇයි ඔබ වහන්සේට ඔය අභිඥා තියෙනවා ඇයි ඔබ වහන්සේ මේ ඉතිපාතියට පාර මේ රටේ කුඩ ගැලලා යන්නේ නැහැ ගාමුරු බොහොම උපේක්ෂා සිතින් තුසින් භූත භාවයෙන් හිටලා අර ඒගොල්ලෝ ඉන්න තොටිය මහා පෙට්ටියට ගාමුරු කාටත් ඇයින තොටියගේ ප්‍රශ්නයක් ඇහුවා තොටිය මේ කට්ටිය ඒගොල්ලෝ කරන්න කීයක් ගන්න තොටිය කිව්වා එක්කෙනෙක්ගේ තුට්ටුවයි ගන්න දැන් ගාමුරු ආපහු බලලා කිව්වා ඔය බමුණකල වැඩි තුට්ටුවේ වැඩක් අපිට මේ අභිඥා මේ ප්‍රාතිහාර්ය කියලා මැජික් වන්න බල තුට්ටුවක වැඩේට යන්න ඕනේ. ඒක නෙමෙයි අපේ බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුව අභිඥා ලැබීම නෙමෙයි. අපේ බලාපොරොත්තුව වෙන එක මොකද්ද? මේ බව උදුරා දෙන්නේ. මේ හිතේ උපදින රාග බව, දේශ බව, මෝහ බව උදුරා දාන මිසක ඔය තුට්ටුවේ මැජික් වෙන්නලා අපිට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ කියපු කතාවක්. ඉතින් ඒ කියන අභිඥා ඔය අතිචිතාවට ලැබුවා අභිඥා ලැබුවට උද්දකරාම පුත්‍ර ආදාර කාලාම් වගේ එදා හිටිය බොහෝ මහා ආයු මහා බ්‍රහ්ම දැන් ඉන්නවා මේ බක බ්‍රහ්මයා තව උදා බ්‍රහ්මයන් කිය. එයා බොහෝ අය පංච අභිඥා, සත් අභිඥා, අෂ්ට අභිඥා ලැබුවා. හැබැයි මේ සියලුම දෙනා වහන්යන් වගේ අසන්න තලහතුනේ බුදුහාමුදුරුව පැහැදිලි කළා බොහෝ ධර්ම දේශනා තියෙනවා මේවට උපමා සහිතව අරගත්ත අරගෙන පිළිමු ඔයා නැවත අපාට යන්න මේකට උදාහරණ ඇටියෙද බුදුහාමුදුරුව නොයෙකුත්තන් වල අර ඊරිගේ කතාව කිකිලිගේ කතාව මේවන් දේවල් කියලා දැන් බුදුහාමුදුරුව යනකොට ආනන්ද හාමුදුරුවෝ පිටසයි ඊරියට ඇතුළ විනා පාල කරලා කිකිලියට ඇතුළ විනා පාල කරලා ඊට පස්සේ විනා පාල කරාම ආනන්ද හාමුදුරුවෝ මොකද විනා පාල ආනන්ද මේ කිකිලි මෙහෙම කාලෙක ඉස්සර මෙහෙම පාසල් බුද්ධාගමේ කාලේ මෙහෙම මිනිහෙක් වෙලා මේ රජදෙරේ ඉපදිලා මෙහෙම බුදුහාමුදුරුව දැකලා යම් ආකාරයක මේ අනාර ඥානයක් ලැබලා අභිඥා ලැබලා ගියාකුව අර බ්‍රහ්මතලෙ ඒ බ්‍රහ්මතලයේ ඉඳලා මෙන්න මෙච්චර මෙච්චර දීර්ඝ කාලයක් එතන ඉඳලා ඊට පස්සේ ඒ ශක්තිය ඒ ධ්‍යාන ශක්තිය ඒ අඥා ශක්තිය ඉවරදී කරගත්ත කුසලයක් නැති නිසා නැවත මේ සතර අපායට ඇවිල්ලා මේ ඉරියට එන්නේ සතර අපායට ඉන්න අපායට ඉතින් මේ තත්වයට එන්න අර අභිඥා ලැබුවාට මේක උදාහරණයක් ඇතුළේ මේ වගේ කතා හුඟව තියෙනවා මේ පින් නම් අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ ශ්‍රාවකෝ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක් නෙමෙයි මේ වගේ තැනකට ඉන්න නෙමෙයි මේ වගේ තත්ත්වයකට පත් වෙන්න නෙමෙයි කියලා පැහැදිලිව මුගක් තැන්වලදී මේක පැහැදිලිව පිළිතුරු දෙන්නා කරලා
තියෙනවා ස්වාමීන් වහන්සේ උතුජ රූප කුමන රූප වලටද අයිති
උතුජ කියන්නේ ඉතුජ ඉතු වෙනස් කරනවා දැන් අපි ගමු මෙතනම තව පැහැදිලි දෙහින් තමයි චාවලට වහින්නේ ඉතු වෙනස් වෙනවා ඒ වගේම සමහර විට උලක් හමන්නේ වැටක් වහින්නේ මේ ඔක්කොම ඉතු වෙනස් වෙනවා උතුජ කියන්නේ ඒ ඉතු වෙනස් වීම නිසා
ආකාශ ධාතුව කියන්නේ කුමකටද
ආකාශ නෙමෙයි ආකාශ කියලා වෙනම එකක් තියෙනවා අවකාශ ධාතුවයි මේක කියන්නේ දැන් ධාතු හයක් සමාන එක සමාන මිනිහෙකුට අත්‍යවශ්‍ය අනිවාර්ය අවශ්‍ය හයක් තියෙනවා ආපෝ ධාතුව පඨවි ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අවකාශ ධාතුව විඥාන ධාතුව දැන් මේ ධාතු හය දැන් මේ හැම කෙනෙක්ම අම පුරා කුංගියට පටන් සියලු මිනිස්සු සියලු බෝසත්තුරු සියලු දෙවි දේවතාවෝ භූතයෝ ප්‍රේතයෝ බ්‍රාහ්මණයෝ සියලු දෙනා ඔය ධාතු හයෙන් සමන්විත සංගතයක් හදාගෙන පංචස්කන්ධේ උපාදානය කරගන්නකොට ඔය ධාතු හය මයි පාවිච්චි කරා මේ ධාතු හයෙන් ආපෝ තේජෝ වායෝ කටි හතර අවකාශ විඥාන කියන මේ හයෙන් වඩාත්ම අනිවාර්යෙන් අවශ්‍ය වැදගත්ම නේ මොකක්ද? මොකක්ද? නැතුවම බැරි එකක් තියෙනවා. මොකක්ද? අවකාශය. අවකාශයක් නැත්නම් විස්තනක් නැත්නම් අපිට ඒක මොහොතක් තප්පරයක් ජීවත් වෙන්න බෑ. මේ සංකතා ගන්න බෑ. මේ සංකාර කරලා උපාදානය කරගන්න බෑ පංචස්කන්ධය. ඒකට අපිට ජීවත් වෙන්න බෑ. මේ අවකාශ ධාතුව කියන එක අපේ මේ ඇඟිල්ලක නියපොත්තක හතේ පහේ හැම තැනකම අවකාශයක් තියෙනවා නැත්නම් ලේ ගමන් කරනවා වාතය ගමන් කරනවා ඔක්සිජන් ගමන් කරනවා නෑ ඉතින් ඒක නිසා දැන් වෛද්‍යාව ගන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ අවකාශයක් නැත්නම් අපි කෑම ගෑම් ටික දිරෝලේ ඇයි අපි බිව්ව වතුර ටික යයිද අපි බිව්ව ගත්ත හුස්ම ටික ඇතුළට ගිහිල්ලා මේ ඔය උද්දන්නම මේ වාතය හැටියට වැඩ කරන්නේ නෑ එකිනෙකා මේ අවකාශයක් තියෙන තරම් අපිට අනුකාර වී ඇටයක් අපිට පිටි හැටියට දෙකට තුනට හතරට 100ට 1000ට පරමාණු හැටියට කඩන්න පුළුවන්කෝ අර අවකාශයක් තන කඩන්න පුළුවන් තරම් තියෙන නිසා එනවා අවකාශයේ තියෙන එක මේ අපි හිතුවා වගේ දෙයක් නෙමෙයි මේ ධාතු මනසිකාරය කරනකොට අවකාශ ධාතුව විඥානයේ ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය ධාතු. දැන් ආපෝ තේජෝ ආයෝ පටි හතර එකතු කරන්න බෑ. එකතු කළ සංකතයක් හදන්න බෑ. එකතු කළ යම් දෙයක් කරන්න බෑ. අවකාශය නැත්නම් විඥානයේ ක්‍රියාත්මක වෙන්න බෑ අවකාශය නැත්නම්. ඒ නිසා මේ කියපු ඔය ආපෝ තේජෝ ආයෝ පටි කියන මහා ධාතු භූත හතර අවකාශ විඥාන කියන හයෙන් ඔය අවකාශයේ කියන එක අංක 1 වැඩගත්ම දේ විඥානීය ක්‍රියාත්මක වෙන කර අනිත් මොනවද තියෙන්නේ ඒක නිසා අවකාශයේ
වැඩ කරා ස්වාමීන් වහන්සේ කර්ම විෂය අචින්තයයි යන්න පැහැදිලි උත්තර දෙන්න
මොකද්ද
කර්ම විෂය අචින්තයයි
දැන් බුදුහාමුදුරුව අචින්ත්‍ය වූ දේවල් කීපයක්ම කිව්වා කර්ම විෂය අචින්තයයි ලෝක විෂය අචින්තයයි චිත්ත විෂය අචින්ත්‍යයි සත්‍ය විෂය අචින්ත්‍යයි අචින්ත්‍යයි කියන්නේ අපිට හිතෙන් හිතලා කෙලවරක් කොනක් දකින්න පුළුවන් බලන්න පුළුවන් දෙයක් වෙනක් නෙමේ ඒකයි මේ මහා කර්ම විභංග සූත්‍රයේ චූල කර්ම විභංග සූත්‍රයේ කියලා කියනවා මේ කර්ම විෂය අචින්ත්‍යයි සත්‍ය විෂය අචින්ත්‍යයි චිත්ත විෂය අචින්ත්‍යයි ලෝක විෂය අචින්ත්‍යයි දැන් මුලින්ම ආමුදුව ලෝක කෙලවරක් බලන්න ගියා. ලෝකෝෂයේ අතිංශ. දැන් අපි මේ ඉන්නේ මේ පෘථිවියේ මේ කොහේ හරි මේ කෙරවලක මේ චක්‍රාවාටේ මේ මිනිස්සු ඉන්න එක තැනක. අපි මේ චක්‍රාවාටේ ඉඳගෙන මේ පෘථිවියේ දැන් අපි දන්නා තරමට විද්‍යාවෙන් වහගෙන තියෙන මේ පෘථිවියේ විතරයි මිනිස්සු ඉන්නේ. අනිත් තව ග්‍රහලෝක තියෙනවා නම් තියෙන්නේ. ඒ ග්‍රහලෝක මේ එක චක්‍රාවාටේ. අද චක්‍රවල කියන්නේ එතකොට මේ වගේ සක්වලවල් අපි දැන් මේ චක්‍රාවාට මේ පෘථිවියට ඉඳිකට ගහනවා කියන්නේ හැමදාම ඔය හැම ඉඳිකටම මෙහෙම කොහේ හරි යනකොට හැම ඉඳිකටුවකටම එක චක්‍රාවාටයක් හම්බ වෙනවා. නැවත ඒ චක්‍රාවාටේ ඔය ඉඳිකට ගහලා ආයෙත් යනවනම් හැම ඉඳිකටුවකටම ආයෙ චක්‍රාවාටයක් හම්බ වෙනවා. ආයේ චක්‍රාවාටේ ඕම 10,000ක් කියලා කෝඩියක් කෙලවරක් නැතුව චක්‍රාවාට හම්බ වෙනවා. ඒ හැම චක්‍රාවාටේකම ලෝක විනාශයක් වෙලා නැත්නම් විඥාණයෙන් කටයුතු කරන සත්වයෝ මිනිස්සු පුද්ගලයෝ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝක විෂය කර්ම විෂය ඔය සියලුම ආය කර්මය කියලා කියන්නේ යම් කිසි තමන් ගමන් කරපු ක්‍රියපු හිතපු ක්‍රියාවන් නිසා ඵල විපාක උතුම් වීම නිසා අද මේ ඵලයක් උපාදානය කරගෙන පංචස්කන්ධයක් උපාදානය කරගෙන මේ කර්මයක් අපි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු හැටියට මේක ඉන්න ඒක නිසා මේ කර්ම විෂය අචින්තයි, ලෝක විෂය අචින්තයි, චිත්ත විෂය අචින්තයි, සත්‍ය විෂය අචින්තයි.
ගරු ස්වාමීන් වහන්සේ, ඝන සංඥාව හා දුව සංඥාව යන්නේ තේරුම පැහැදිලි කර දෙන්න. එම සංඥා නිවනට බාධාවක් වන්නේ ඇයි?
දැන් පුතා කියන බුද්ධලේත් දැන් මේ ඝන සංඥාව ඇති කරගෙන තියෙනවා, දුව සංඥාව ඇති කරගෙන තියෙනවා. මේක ඝන සංඥාව කියන්නේ අපේ දැක්ම දෘෂ්ටිය, මේ පංචස්කන්ධය අපි දැන් මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හරණ ගන්න රසෝජා හැටියට මේ සුද්ධාස්තක වලින් හැදුව මේ දෙයක් අපි දැන් දකින්නේ සත්වයේ පුද්ගලයේ ගා කොලා ගියා ගල මේ වගේ කාර් එකක් බෝට්ටුවක් මේ වගේ ආකාරය. මේ අපි දකින්නේ මායාව, මේක ඇත්ත නෙමෙයි. මේක අපි ඇත්ත වශයෙන්ම බැලුවොත් පරම සත්‍ය ඇටියෙ මේක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරක්, වර්ණ ගන්ධ රස ඕජා කියන හතර ඇතුළත් සුද්ධාස්තක. හැබැයි මේක විඥාන ශක්තියේ සම්ප්‍රදායක් හැටියට සකස් කරගත්ත දෙයක්. අපි මේ ඔක්කොම මේ මායා ලෝකයේ රැවටෙන්නේ, අපි මේ ආදරය කරන්නේ, අපි මේ ප්‍රිය කියලා අල්ලගන්නේ, අයිති කරගන්නේ, එකතු කරගන්නේ, ගොඩ ගහගන්නේ සම්ප්‍රදායක් හැටියට සකස් කරගන්නේ මෙන්න මේ ඝන සංඥාව තියෙන තාක්කල් පමණයි. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු දේශනාව ඔය විභජ්‍ය වාදයේ විභංග කරන බලන්න විභංග ප්‍රකරණයේ ඔක්කොම කියන්නේ මේක බෙදලා බලනකොට, විභංග කරලා බලනකොට මේක ඝනසංඥාව දුක වෙනවා. විශේෂයෙන්ම අර මේ ඝනසංඥාව අවබෝධ කරගන්න බැරි කෙනෙකුට මේ නවසීලික ඝනසංඥාව දුරු කරන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මාතෘත්වපට්ඨාන සූත්‍රයේ පබ්බණමයක් හැටියට විග්‍රහ කරනවා. දැන් අපි බොහෝම ආදරෙන් හොඳ ප්‍රියයි ලස්සනයි කියලා මේකට කතාවකුත් තියෙනවා. රජ කෙනෙක් බොහෝම ලස්සන දේවින් වහන්සේ කෙනෙක් ගෙනල්ලා දේවින් වහන්සේ මැරිලා පෙට්ටියක දාගෙන තැන්පත් කරගෙන මේක අඬා අඬා නම් මේ දේවින් වහන්සේ කොච්චර ලස්සන වුණා, අර නවසීයතික ක්‍රියාවලියන්ව ක්‍රමානුකූල දවසෙන් දවසම කුම් වෙලා වැහැදිලා විනාශ වෙලා ඇටකට පාර දිලා පොළොවට පටවි කොටස පොළොවට පස් වෙනවා, වායව කොටස වාතයේ දෙකව වෙනවා, ආපෝ කොට ජලයේ තේජුලා තේජු කොට තේජු ශක්තියේ දෙකුයි. ඔච්චර කියන්නේ අවකාශය තියෙන නිසා එහෙම එකතු වෙනවා. ඉතින් මේක තමයි මේ ඝන සංඥාව දුරු වෙන්නේ. දැන් ඊට වඩා ලේසියෙන් පහුවෙන් ඝන සංඥාව දුරු වෙනවා පටිකූල මනසිකාර කබ්බේ, ධාතු මනසිකාර කබ්බේ, සම්ජඤ්ඤ පබ්බේ. දැන් පටිකූල මනසිකාර කබ්බේ තමයි ඔය කියපු ඒදා ලෝමා නකා දන්තා හැටියට මේක විභංග කරලා විතර කොටස් වලට බෙදලා මේ සත්ව බුද්ධ සංඥාව මෙතන සත්‍යෙ නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? විඥාන ශක්තිය තියෙනවා අපිට නොපෙනෙන. ඒ විඥාන ශක්තියෙන් මේක දුවල අදාගත්ත සංකතය මේ රූපය මේක කිසිලේ කාටවත් කැමති දේ කිසිලේ මනාපදේ විනාඩියක් තප්පරයක්වත් පාස්තන්න නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා මේ ඝන සංඥාව තියෙන තාක්කල් අපිට නිවන් දකින්න ඇත්ත ඇති ඇති දකින්න යථා භූත ඥාන දර්ශනේ ලබන්න සත්‍ය විචේ වෙන් කරන්න ඉතිරිචිතාවේ වෙන් කරන්න අපේ තියෙන නිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා මේකේ තියෙන අනිත්‍ය බව දුක්ඛ භාවනත් බව තේරුම් ගන්න පුළුවන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඝන සංඥාව දුරු කරන්න දුව සංඥාව මේ හේතුඵල පරම්පරාව එකටම දුවන මේ දුවය දිවීම අපි හේතු කරන පළවි කුරුම ඒක දැන් බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙන ඉස්සරදී ඉදා පච්චේදාවේ කියලා දැක්කා. ඒක බුදුහාමුදුරු මේ ඝන සංඥාවේ දුව සංඥාවේ දෙකම දුරු කරන ආකාරයට පටිච්චසමුප්පාදී ක්‍රයයක් හැටියට බුදුහාමුදුරු ලෝකයට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එකෝ ඝන සංඥාවක් හැටියට එකෝ දුව සංඥාවක් හැටියට තමයි දැන් සියලුම දැක්කේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කපිල වස්තුපුර ධාතු වන්දනා කිරීමෙන් සසර ගමනට පිහිට වේද?
දැන් ධාතු වන්දනා අතරින් දැන් අපි බෞද්ධයන් හැටියට වැදගත්ම කොටස හදන්නේ මොකද්ද? දන්ත ධාතු. ආ, ඉතින් දන්ත ධාතු වන්දනා කොහෙද ගියේ? අපිට මේ ළඟම තියෙනවා. ඇයි ඉතින් දන්දාරුන් වහන්සේ ළඟ යන්න බැරි මොකද මේ වහින ඔක්කොම මේ ගිහින් තියෙනවනේ. අපි මේ නොදන්න මෙර මොනවා හරි අටකෑලි වගේ එකට මේ නමක් දාලා සුද්ධෝ මේක පැහැදිලිව ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දාතුන් වහන්සේ නැදින්. දැන් මේක ඉන්දියාවේ කොහෙද තියෙන්නේ? කෞතුකාගාරික පාමරයක ලොක් එකක් දාලා කිසි වැඩුමක් පිටුමක් සැලකිල්ලක් මොකක්වත් නැහැ පාමරයක ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් අපේ මහනුවර දන්දා මාලිගාවේ එහෙම නැත්නම් අපේ තියෙන අනිකුත් ලලාට ධාතුව අකු ධාතුව මේ රෝග පුරණ උදා මේ ඔක්කොම තියෙනවා. ඒතන් වලට මොන තරම් මිනිස්සු වැඳුම් පිදුම් කරනවද, ගණනත්කාර කරනවද, පූජා කරනවද, ඉතින් එහෙම එකක් තියෙනවද ඔය තියෙන ඉන්දියාවේ තියෙන හින්දුන්ගේ කෞතුකාගාරයේ තියෙන අපිවත් නමුත් අපේ මිනිස්සුගේ තියෙන මෝඩකම් ෂොපින් විතරක් නෙමෙයි. දැන් මෙහාට ගෙනාවත් පේරි ගියා. මෙයාට ගියාට ගෙනාම මෝඩ බෞද්ධ ඕන් මේ ගිය දාස් ගණන් ලක්ෂ ගණන්
සල්ලි
එකතු කරන්න ව්‍යාපාරයක්. ඒවා යම් යම් තාවකාලික දේශපාලන ව්‍යාපාර එක්ක යම් සල්ලි එකතු කිරීමේ ව්‍යාපාර සඳහා ඕව කරන්න වෙන මොකක්ද? හැබැයි අනික තව එකක් කියන්න ඕන. ධාතුන් වහන්සේලා තමංගාවම තිබුණත් බුදුහාමුදුරුවන්ගේ අවුරුපන් දවසේ ඉඳන් මැරෙන දවස වෙනකම්ම සියලු සුබසත්කාර කළ වැඳලා පුදලා ඇඳලා කියක් නිවන් දකින්න නම් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකින් යම් පැහැදීමක් එනවා. දැත්තට ඒක කියනවා. බුදුහාමුදුරුවෝ කියපු නිසා ඒක ඇත්ත කියනවා. නමුත් අපි අපේ හිතේ උපදින රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා අස්කරන්නට උපකාර නොවන දෙයක් නිවනට උපකාර වෙන්නේ නැහැ. අර ධාතුන් වහන්සේලාම උපාදානය කරගෙන අල්ලගෙන ඒකටම බැලවෙන්නේ පුද පුද රත්කාර කරීතියොත් මේ රාග භව ද්වේෂ භව මෝහ භව අයින් කරන්න බෑ. ඒකම උපාදානය කරගෙන හේතනම භූතේ ප්‍රේතයට කරි කවුරු හරි දෙවියෙක් කරවිලා කුඩියා එතනම අකරනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ නිවන් දකින්නට උපකාර වන බුද්ධ දේශනාව බුද්ධ ධර්මය බව උදුරා ගැනීම නිසා වෙන මොකක්ද? බව කියන්නේ රාග බව, දේශ බව, මෝහ බව, ප්‍රිය, අප්‍රිය, අදුක්කම අදුක්ක වෙන මොකක්ද?
ගරු ස්වාමීන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන කරණීය ධර්ම සහ අකරණීය ධර්මයන් මොනවාද යන්න කාරණිකව පහදා දෙන්න.
දැන් මේක එකින් එක පහදා දෙන්න නම් මට හුඟක් වෙලා යනවා. නමුත් මුලින් කියන්නේ ඔය සප්පෝ වූච සූජූච සුගතෝ චස මුදුවන්තිමාන සුගරෝච කියන කෙනෙක්ට එනකම් සියලුම දේ අපි කරගත යුතු, අපි සාක්ෂාත් කරගත යුතු අපේ මේ නිවන සඳහා උපකාර වන කරණීය ධර්ම කොටස. ඊළඟට කියනවා අකරණීය ධර්ම. එහෙම නැත්නම් ඉවත් කළ යුතු, බැහැර කළ යුතු, ප්‍රහාණය කළ යුතු, අයින් කළ යුතු දේවල් මජ්ක්‍ධිමාරස, කාංකුතුල, මහාන්තාවා, දීඝාවා, මේ උද්දච්චකම, මහාන්තත්වකම, ඒ වගේ මේ සංසාරේ දීර්ඝ සංසාරේ ගෙන අපි යම් යම් රාග දේශ මොහ මේ ආකාදී වශයෙන් නොයෙකුත් දේවල් විග්‍රහ කරලා තියෙනවා. අරණීය මෙත්ත සූත්‍රයේ කර්ම 11 අකරණීය ධර්ම ඇටියට කර්ම 14 කර්මීය ධර්ම ඇටියට. ඉතින් මේක එකින් එක එකින් අක්ක අරගෙන විග්‍රහ කරන්න වෙනමම ධර්ම දේශනාවක් වෙනමම විග්‍රහ අර්ථ ධර්ම ඇටියට විග්‍රහ කළ යුතුයි. උදාහරණ අරගෙන විග්‍රහ කරන්න. නැතිව ගරු
ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ලෝභ දේශ මෝහ වගේම අලෝභ අදේශ අමෝහ දුරු කළ යුතුද? අලෝභ අදේශ අමෝහ කියන්නේ මොනවද? උදාහරණ වශයෙන් දක්වන ලෙස බැගපොත් ඉල්ලා සිටිමි. මන්ද මා මේ ප්‍රශ්නේ හිරවි ඇති නිසා.
දැන් මේක හොඳටම තේරුම් ගන්න ඕන. අපි එකක් ගමුකෝ. ද්වේෂ අද්වේෂ ද්වේෂප්පේ තුනක් තියෙනවා. තුනම තේරුම් ගන්න ඕන. ද්වේෂ අද්වේෂ ද්වේෂප්පේ. දැන් ද්වේෂ කියන්නේ කවුරුත් දන්නවා දෙවෙනි ද්වේෂය තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තමන්ගේ හිත කිලුට වෙන සියලුම කර්ම වලට සම්බන්ධ වූ දෙවෙනි ද්වේෂය. පළවෙනි ද්වේෂය නෙමෙයි දෙවෙනි ද්වේෂය. මේ ද්වේෂය හිතට වරින් වර වරින් වර නැවත නැවත එනවා. එතකොට මේ එන එන ද්වේෂය අපිට සමතයකට පත් කරගන්න ද්වේෂය අත්තරින්න මෛත්‍රී මෙත්තානුසතිය වඩන්න පුළුවන්. එතකොට එන එන ද්වේෂේ එන එන මොහොතේ අත්තරීම අද්වේෂ, එන එන ලෝභය අත්තරීම අලෝභ, එන එන මෝහය අත්තරීම අමෝහ. දැන් එතකොට මේ රාගමුල ද්වේෂමුල මෝහමුල තියෙද්දි ඵලය අත්තරීම තමයි අද්වේෂ අලෝභ අමෝහ. ඒකත් ඕන, ඒකත් අවශ්‍යයි. මේ අපිට මුල පහදා ගන්නට අලෝභ අද්වේෂ අමෝහ අවශ්‍යයි. හැබැයි මුල සාමුලින්ම උදුරලා දාන්න, මුල මුලින්ම උදුරලා අයින් කරලා නැවත මුලින් මේ රාග ද්වේෂ මෝහ මුල් තුන උදුරලා රාගයේ ද්වේෂයේ මෝහයේ නැවත උපදින් නැති ආකාරයට ඉවත් කිරීම ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. දැන් මෙතන තව විග්‍රහ කරන්න තියෙනවා. දැන් ලෝභ ද්වේෂ මෝහ කියන එක කවුරුත් දන්නවා, පංච මිත්‍යාත්‍ය මිත්‍යා දෘෂ්ටිය සංසාරේ ගමනේ අපායට යන්න තියෙන දේ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර ඔය නොයෙකුත් ආගම්වල අද බුද්ධ ආගමේ මේ ලෝභ ද්වේෂ මෝහ තුනෙන් දෙකක් තාවකාලිකව යටපත් කරලා වෙන් කරන්නට ක්‍රමයක් තියෙනවා. මේකට කියනවා තදංගම ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණය. තදංගම ප්‍රහාණය සහ විස්කම්බන ප්‍රහාණය මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ. හැබැයි බුදුහාමුදුරුවෝ ඔය කියන ලෝභ ද්වේෂ මෝහ මේ තදංගම වශයෙන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමෙන් නැවතුනේ නැහැ. බුදුහාමුදුරුවෝ කරන්නේ මොකද්ද? සමුච්ඡේද ප්‍රහාණය. සම්උච්ඡේදනය කරලා ප්‍රහාණය කිරීම. සම්ඡේදනය කියන්නේ උච්ඡේදනය කියන්නේ මුල් උදුරලා මුලින්ම උදුරලා අස් කරලා අයින් කරගන්න. නැවත නිස්සරණ ප්‍රහාණයට පත් වෙන ආකාරයටම මුල් උදුරා ඉවත් කරනවා. එතකොට මේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කියන එක මිසක අර රාගය උපදින තැන මුල හොයලා ඒ මුල උදුරා දැමීම තමයි රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දැමීමයි භව උදුරා දැමීම කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ. එනිසා දැන් අලෝභ අද්වේෂ මෝහ කියන එක අවශ්‍යයි. දැන් අපි මෙත්තානුසතිය වඩලා අසුභානුසතිය වඩලා කරන්නේ ලෝභ ද්වේෂ දෙක තාවකාලිකව සමතේටපත් කරගන්නට අවශ්‍ය සුද්ධ කර ගැනීම කරන. හැබැයි බුද්ධ කර ගැනීමක් වෙන්නේ නැහැ. මේක දෙකක් නේ, සුද්ධ බුද්ධ. සුද්ධ කියන්නේ මොකද? අපි අර මුල සුද්ධ කරලා සමතේටපත් කරගන්න. බුද්ධ කියන්නේ මොකක්? මුල මුලින්ම උදුරල බව උදුරා ගැනීම. දැන් ඔය අපි කියනවනේ වචනයක් සුද්ධ බුද්ධ කියන. ඒ කොහොමද තේරුම්? දැන් මේක මේ නිකන් කියපු වචනයක් නෙමෙයි. අපේ මාර්ගික පාදාර බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ දෙන්න සුද්ධ බුද්ධ කරගන්න. අර්ථ පස් අත්පස් කරගන්න. ඔය ඔක්කොම කිව්වේ.
අවසාන ස්වාමීන් වහන්සේ එතන අර සංවර සංසිඳීම සම්මා කියන එකක් කියලා දෙනවද නැහැ?
ඔය එකට ගැලපෙන. සංවර සංසිඳීම තමයි අසුද්ධ සම්මා තමයි.
ගරු ස්වාමීන් වහන්සේ ඒක වෝහාරික බව, චතු වෝහාරික බව, පංච වෝහාරික බව පහදා දෙන්න.
මේ නොයෙකුත් තලවල නොයෙකුත් ගති කියන පුද්ගලයන්ගේ මේ වෝහාරික බව කියන තේරුම පරිහරණය කරන්න පුළුවන්, විවහාර කරන්න පුළුවන් ගති පිළිබඳව විග්‍රහයක් තමයි ඒක වෝහාරික. ඔය අසංඛ්‍යතලව තියෙන ඒක වෝහාරික. අපි මේ මිනිස්සු සියලුම අය පංචවෝහාරිකයි, තිරිසන් පංචවෝහාරිකයි, ඒ වගේම දෙවියෝ ඊට වඩා අඩුයි චතුවෝහාරික. එහෙම එක එක ගති තියෙන සත්ව පුද්ගල කොට්ටාස භූත ප්‍රේත දෙවි දේවතා බ්‍රහ්ම මේ අය පංචවෝහාරික, ද්විවෝහාරික, චතුවෝහාරික, ඒකවෝහාරික හැටියට බෙදලා තියෙනවා. ඒ තමා භාවිතා කරන පරිහරණය කර මේ ගුහාර කර මේ පංචස්කන්ධයේ උපාදාන දැන් ඔය බොහොම ඕලාරික වශයෙන් කියන දේවල් දෙවිය උපාදානය කරගන්න හැබැයි සියුම් වට ඔක්කොම රාග දේනුම් කියන නමුත් අර ද්වේෂය කියන එක විතර ඉවත් වෙනවා එනිසා මේ ගති ඔය බැරිම අල්ලා ගැනීම ආදී කර ඒකම ආහාරකාරී නිවන්න
පින්වත් ස්වාමීන් වහන්ස අනිමිත්ත සමාධිය අප්පනිත සමාධිය ශුන්්‍යත සමාධිය යනු කුමක්ද කියා විස්තර කර දෙන්න සාරදී
ලෙස දැන් යම් කිසි කෙනෙක් දැන් ඔය ඒ කාලේ භාවනා කර අභිඥා ලැබු බොහෝ අය මේ අද භාවනා කරන බොහෝ අය යම් කිසි නිමිත්තකට ග්‍රහණය වෙන නිමිත්තක් ග්‍රහණය ඒ නිමිත්තට ග්‍රහණය වුණ ඒ නිමිත්ත දිගේ දිගින් දිගටම රවුම් ගැහුව අපි හිතමුකෝ භාවනා කරනකොට එක පාට මේව ඇත් එකක් ධාරණ භාවනා කරනකොට ආශේ එක්ක චෛත්‍යයක් පේනවා එක්ක බුදු රූපයක් පේනවා එක්ක වලාකුලක් වගේ සෑහෙනදයක් පේනවා එක්ක ආලෝකයක් පේනවා මේ දැන් මේක නිමිත්තක් මේ නිමිත්ත ග්‍රාහී වුණ ඒ පුද්ගලයා යන්නේ අසන්න තලයකට ඒ නිසා අර රාගයේ ද්වේෂයේ මෝහයේ යටපත් කරන්න යම් යම් නිමිති මේ අසන්න තලවලට යන්න මේ විඥානයේ විසින් සකස් කළා ඒ පුද්ගලයාව මුලා කරලා මායා ලෝකයක් පෙන්වන ක්‍රමයක් හැබැයි අද ওই භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරන අය ඔය අත්‍යාගෙන ඉන්නකොට බුද්ධ රූපයක් දැක්කොත් චෛත්‍යයක් දැක්කොත් ආලෝකයක් දැක්කොත් වලාකුළු වගේ දැල්ුණා ආන්න හරි හරි අන්නුන් කොන්න දැන්නේ කොන්න දැන් මකට කොන්න දැන් ගියා කියලා නම් දැන් මේ භාවනා කරන එකේ පරමාර්ථය මොකද මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල අර නිමිති ඇදියට එන එක වෙන නිමිත්තක් දීලා වෙන මායා නිමිත්තක් පෙන්නලා අර බුද්ධලයා වෙන දෙයකට නිමිත්ත අග්‍රාහී කරනවා හැබැයි නියම ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසග්ග කර ගමම්ම ඒ බුද්ධලයා නිමිත්ත අග්‍රාහී වෙන්නේ ඒ අනුව අනිමිත්ත සම්මාපට්ඨියට පත් වෙනවා ඒ නිමිත්ත අත්හැරීම නිසා සියලු රාග නිමිති ද්වේෂ නිමිති මෝහ නිමිති අත්හැරීම නිසා ඒ නිමිති වලින් පණිහිත බව ප්‍රණීත බව ඒවන් යම් සුවයක් ආනිසි සුවයක් පිළිගීමේ කැමැත්ත නැති වූ ගමන් ඒව ඇත්ත දේ දැකපු නිසා අනිමිත්ත අප්පණිහිත සමාපත්තියට පත් වෙනවා අනිමිත්ත සමාපත්තියෙන් පස්සේ අප්පණිහිත සමාපත්තිය අප්පණිහිත සමාපත්තියෙන් පස්සේ ශුන්‍යත සමාපත්තිය රාගයෙන් ශුන්‍ය වූ ද්වේෂයෙන් ශුන්‍ය වූ මෝහයෙන් ශුන්‍ය වූ සම්මාපත්තිය දැන් මෙතන ශුන්‍යත සම්මාපත්තිය දැන් මේ අප්පණිහිත සම්මාපත්තිය අනිමිත්ත සම්මාපත්තිය මේ සම්මාපත්තිය කියන වචනේ අත්හැරලා හරියන්නේ මොකද සම්මා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදි සංවලින් මා කියන්නේ මිදි නිදහස්ව ලබන පත්තු සත්තු එනිසා අනිමිත්ත සම්මාපත්තිය කියන්නේ අප්පණිහිත සම්මාපත්තිය කියන්නේ ශුන්‍යත සම්මාපත්තිය කියන්නේ සම්මා සමාධියට පත් වූ කෙනෙකුට විතරක් ලැබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ කෙනෙකුට විතරක් ලැබෙන දෙයක් නමුත් අර යම් නිමිත්ත ග්‍රාහී වෙලා යම් නිමිත්තකට වංචක ධර්මයක යටත් වුණ ඒ පුද්ගලයාට ඔය කියන සම්මාපත්තියකුත් ඔය කියන අනිමිත්ත සම්මාපත්තියක් අප්පණිහිත සම්මාපත්තියක් ශුන්‍ය සම්මාපත්තියක් නැහැ ඒ පුද්ගලයාට නිමිත්ත ග්‍රාහී වෙලා ඒකෙන් පණිහිත වෙලා ඒකෙන් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් නැවත විඥාණයට ආරෝව ගන්න ක්‍රමයක් අපල කරත් වෙලා අතරමං ඒකයි තේරුම් ගන්න.
ගරු ස්වාමීන් වහන්සේ අරිය ධානයේ ධානයකට පත් වී දෙවන තුන්වන හෝ හතරවන ධානයකට සමවැදීමෙන්ම විපස්සනා භාවනාව ප්‍රගුණ කරගත හැකි වේ. මේ අනුව රූපී ධානයන් අතරින්ද තුන්වන අරිය ධානයට සමවැදී ආසවක ඥානය පහර කරගෙන විපස්සනා කිරීම නිවන් අවබෝධ කරගන්නට පහසු මහා සුදුසුම මාර්ගයයි. නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන්නේ පරම පවිත්‍ර සිරි සත්කර්මයයි සත්කර්මයයි. මේ පැහැදිලි කර දෙන්න.
දැන් මේ අපිට මේ අනුපස්සනා භාවනාව කරනකොට විපස්සනා භාවනාව කරනකොට අපි නොදැනම සම්මාපත්තියකට පත් වෙනවා. එහෙම නැත්නම් ඔය කියන ආර්ය ධානයකට පත් වෙනවා. ඒක පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය හෝ හතරවෙනි ධානය වෙන්න පුළුවන්. දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් ඔය කියන පළවෙනි ධානයේදී විතරයි එයා දන්නේ නැහැ ඒ ධානය ලැබුණා. ඒක ආර්ය ධානය. හැබැයි ඒ පුද්ගලයා අරහත් ඵලයට පත් වෙනකොට නියත වශයෙන්ම හතරවෙනි ආර්ය ධානයට පත් වීම අනිවාර්යෙන් ඒක ධර්මතාවයෙන් අකුප්පා චේතෝ විමුක්තියට පත් වීමත් සමඟ සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිසා අපි මේ ධ්‍යාන ගැන බලන්න අවශ්‍ය නැහැ. බලන්න ඕනේ මොකද්ද? මේ අනුස්සති අනුසය සම්පූර්ණයෙන්ම අපේ හිතෙන් ඉවත් කරනවා. අනුසය ඉවත් කරගෙන යනකොට න අනුසයති වෙනකොට මේ තණ්හා අනුසය, රාග අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය නැති වෙනකොට ආර්යයන් ලැබෙනවා. ඒ ආර්යයන් තමන්ට උපකාර වෙනවා ඉතිරි ටික කරගෙන.
දරු ස්වාමීන් වහන්සේ උපාදාන නිරෝධ නිරෝධ බව තණ්හා නිරෝධ වේදනා වේදනා නිරෝධ පස්ස පස්ස නිරෝධ සලායතන සලායතන නිරෝධ නාම රූප නාම රූප නිරෝධ විඥාන විඥාන නිරෝධ සංකාර සංකාර නිරෝධ අවිද්‍යාව යනුවෙන් ආදීනව පෙන්වා ඇත. මෙහිදී අවිද්‍යාව නිරෝධ වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න.
දැන් මෙතන අපි මේ නිරෝධ කිරීමේදී අපිට නිරෝධ කරන්න තියෙන එකම දෙයක් කියනවා අවධාන වශයෙන්. මොකද්ද නිරෝධ කරන්න ඕනේ? සංකාර. දැන් මේ නිරෝධ කරන්නේ කොහොමද? මේක පැහැදිලිව විග්‍රහ කරමු. සබ්බේ සංකාරා අනිත්‍යාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා සංඥාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ. එතකොට සංකාර නිරෝධයෙන් අවිද්‍යා නිරෝධ වෙනවා. සංකාර නිරෝධයෙන් විඥාන නාම රූප දලායතන පස්ස වේදනා තණ්හා ඔක්කොම නිරෝධ. හැබැයි අපිට අනිත් ඕනෙම එකක් නිරෝධ කරගන්න තණ්හා නිරෝධේනු තණ්හා අනුසය නිරෝධේනු සංකාර නිරෝධ කරන්න පුළුවන්. නමුත් ලේසිම පහසුම වැඩේ බුදුහාමුදුරුවෝ කියා දුන්නා මේ සංකාර පිළිබඳ සංකාර උපේක්ඛා ඥානෙ සබ්බේ සංකාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පසති කියන එකෙන් තමයි පහසුම ලේසිම දේ. ඒක නිසා නිවන් මගට බෞද්ධයේ ලේසියෙන්ම කර යුත්තේ මේ සංකාර තේරුම් අරගෙන මේ සංකාරවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත නියත වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගන්න ඕන. නැතුව විරෝධ කරන්න බැ. නැන්නම් රෝධ කර. ඒක නිසා මේ කියපු ධර්මතාවය එහෙම නැත්නම් අර අනිත්‍යවත සංඛාරා උත්පාද වේදමිනු මේකෙත් මේකයි වෙන වචන කිව්වා. ඒ කියලා තියෙන්නේ මේකමයි වෙන වචන කිව්වා. නමුත් කරන්න ඕන වැඩේ තමයි මේ සංඛාර හරියට තේරුම් අරගෙන මේ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්ස. හැබැයි මොකටද මේ යදා පඤ්ඤාය පස්සේ කියන්නේ යථා භූත ඥාන දර්ශනේ ප්‍රඥාවේ පසක් කොට දැක කරගන්න ඕන මොකද්ද? කරගන්න ඕන වැඩි අර ඉස්සර කියපු කතාවේ තියෙනවා. නිබ්බිද අත නිබ්බිද එතන එතනදිම නොබැඳීම. මේ බැඳීම තමයි මේ සංකාර කිරීමේ කරන්නේ. රෝධ කිරීමේ කරන්නේ. සමුදේ ඉපදීමේ කරන්නේ. ඒක නිසා නොබැඳීම අත නිබ්බින්ද එතනදිම නොබැඳී නිදී නිදහස් වෙනවා. නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්චති විමුක්ත ඥාන දර්ශනං හෝති ඊනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං උතප්තායාති පජානාති කියලා චතක සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල මේ කාරණේ බොහොම සරල ලෙස පාදයෙන් විග්‍රහ කරනවා. එනිසා යම් කිසි තැනකින් අත නිදෙනවා නම් නොබැඳී අත නිබ්බින්ද. ඒ අත නිබ්බින්ද කියන තැනදී අපි නිවන් අවබෝධ කරගන්නවා නිරෝධ කරනවා. ඒ නිසා ඒක නිදිමි නිබ්බින්න විරජ්ජති නිරෝධ. එතන තියෙනවා. ඒ කියන්නේ නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන අවතාර. නිරෝධානුපස්සනට එන්න ඕන. දැන්මර උපාද උපාය සම්මුඛති පරිණිසද කරන්නේ බෑ. මේක දැන් අනිත්‍යානුපස්සන නිච්ච සංඥාවයින් කරන්න. දුක්ඛානුපස්සන සුඛ සංඥාවයින් කරන්න. අනත්තානුපස්සන අත්ථ සංඥාවයින් කරන්න. නිබ්බිදානුපස්සනව අභිනන්දනයෙන් අයින් කරන්න. විරාගානුපස්සනව රාගයෙන් ඇලීම අයින් කරන්න. නිරෝධානුපස්සනව අරසං උදය වීම සම්බන්ධතාවයක් උපදීම සංකාර නිරෝධ කරන්න. ඒක නිසා මේ නිරෝධානුපස්සනවට නැවි වෙන ක්‍රමයක් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ ඉච්ඡ නිච්ඡ අනිච්ඡ අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කර දෙන්න.
දැන් මේක ඉච්ඡ කියන්නේ මාගී භාෂාවේ ternary සිංහල භාෂාවේ වචනය. මොකද ඉච්ඡා භංගත්වය කියලා කියනවා. දැන් ඉස්සර ආචාර්යක අනේ අනිච්ඡම් කියලා කියන්නේ. ඔක්කොම මේ ඉච්ඡ නිච්ඡ අනිච්ඡ. දැන් මේ විභංග ප්‍රකරණේ මහාවතු පාළියේ පරිණම් විභංග ප්‍රකරණේ මේ ඉච්ඡ විග්‍රහ කරනවා. 10ක් ඇතුළත විග්‍රහ කරනවා. මේ ඉච්ඡ තමයි ධම්කට බැඳෙන. ඉච්ඡ නිසා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කාමයේ කැමැත්ත ඔන්නේ කැමැත්ත දෙකක් තියෙනවා. ප්‍රිය භවෙන් ඇලෙන කැමැත්තක් තියෙනවා. අප්‍රිය භවෙන් ගැටෙන කැමැත්තක් තියෙනවා. ඒ දෙකම කැමැත්ත. එකක් නෙමෙයි. ක්‍රියා අප්‍රිය දෙකම ඉච්ඡ. එතකොට පටිච්ච වෙන්නේ මේ ප්‍රිය භව අප්‍රිය භව නිසා. දැන් අපි ඇහෙන් කනෙන් ආගෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම යම් ප්‍රිය භවට ප්‍රිය දෙයක් ප්‍රිය රූපයක් ප්‍රිය ශබ්දයක් ප්‍රිය ගන්ධසුමක් ප්‍රිය රසක් ප්‍රිය පහසක් ප්‍රිය ධර්මතාවයක් අරමුණු වන ගමන්ම අපි පටිච්ච වෙනවා ප්‍රිය භව. අප්‍රියලා පටිච්ච වුණ ගමන්ම පටිච්ච වෙනවා ඒ ඇහෙන් කනෙන් ආගෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්. දෙකම පටිච්ච. හැබැයි දෙපැත්ත වේදනා දෙකක්. එකක් විඳවා විඳවා ඉන්නට කැමති, විඳවා විඳවා ඉන්නට කැමති හොඳ ආංශ සුවය. දෙවෙනි එක විඳවා විඳවා ඉන්නට කැමති දුක. හැබැයි එක වේදනාව. එකක් වේදනාව. ඒක අර එක කෙරවල තියෙන වේදනාව, අනිත් කෙරවල තියෙන වේදනාව අනිත්. මේ දෙකෙන්ම පටිච්ච විනෝ. මේ පටිච්ච වීම ප්‍රිය දෙයකට යන එක තමයි විග්‍රහ කරන්න අවශ්‍ය. දැන් මේ පටිච්ච වීම ප්‍රිය දෙයකට නම් ඇහැ කරන්න ආදෙන් දිවෙන් ගයෙන් මනෙන් ආව මේක අභිච්ච වෙනවා. අභිච්ච. අභිච්ච කියන්නේ දැන් මේ අභිච්ච කියන්නේ දැඩි ආසාව, දැඩි තණ්හාව, දැඩි ලෝභය අර කැමති වූ දේ තමන්ට උපාදානය කරගන්නට ඇති දැඩි ආසාව අවශ්‍යතාව ආස්වාදයක් ලැබීමේ නැවත ලැබීමේ කැමති. ඒක ඊට පස්සේ අර පටිච්ච වීම අභිච්ච වෙලා නිච්ච වෙනවා. නිච්ච වෙනවා කියන්නේ ඒක නිශ්චිත කරගන්න. ඒක හොඳයි ප්‍රියයි මනාපයි නිගිදී මතුරයි කියලා මේක නැතුවම බෑ කියලා අපි උපාදානය කරගන්නේ ওই නිච්ච කරගත්තට පස්සේ. යද නිච්ඡං තං දුක්ඛං. යං දුක්ඛං තද නත්තං. ඉතින් ඒක නිසා මේ පටිච්ච නූනන නිච්ච වෙන්නේ අභිච්ච නූනන නිච්ච වෙන්නේ. ඊට පස්සේ අර යම්ජක් නිච්ච වුණාට පස්සේ මේක කැමැත්තෙන්ම අපි අල්ලගන්න උපාදානය කරන කටයුතු කරනකොට මෙතෙන්දි මේ උද්දච්ච කියන උදාසු ඉච්ඡ කැමැත්තේ උදාසු වීම ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම උද්දච්චයටපත් වෙනවා, විසිරෙනවා, විස්සෝප වෙනවා, හිතේ විසිරුණු ගතිය වැඩි වීම උද්දච්චය. ඒකත් ඉච්ච නිසා. ඒ නිසා උද්දච්ච කුක්කුච්ච කියන දෙක අර ද්වේෂයෙන් නම් කුක්කුච්ච, රාගයෙන් නම් උද්දච්ච. මේ උද්දච්ච වීම නිසා මේ කැමැත්තේ හිතේ දැඩිව ඇතිවීම නිසා කැමැත්තෙන්ම පව් වැඩ කරනවා පාපිච්ච. කැමැත්තෙන්ම ලාභය අයිතු ලාභය ලබන්න ලාභිච්ච. ඒ වගේම මසු මණිච්ච. ඒ වගේම අභිච්ච අත්‍ච්ච. මේ මම මගේ මගේ මේ දේවල් පිළිබඳව තියෙන දැඩි කැමැත්ත අත්‍යිත. මෙහෙම ඉච්ඡ 10ක් තියෙනවා. හැබැයි මේ ඉච්ඡ තේරුම් ගත්තට පස්සේ මේ ඉච්ඡ අනිච්ච තේරුම් ගන්නවා. මේ මම මේ කැමති වූ දේ මේ ආකාරයට පවත්න්න නවත්න්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මේ තමා මේ සියලුම දේවල් වලට හේතුව කියලා ආධිනවාන් සංග හැටියට දැක්ක මුද්දලේ අප්පිච්ච වෙනවා. ඉච්ඡ අල්ප කරගන්න. ඉච්ඡ අවසන් කරන්න හැටියට. ඒ මුද්දලයා අන්න අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්නවා. මේ අනාත්ම වෙන්න මේ දුකටපත් වෙන්න සියල්ලටම හේතුව මොකද? මේ ඉච්ඡ නිච්ච වෙලා ඒක අත්තරින අත්තරින නැත්නම් අත්තරිනකම් මේ අනිත්‍ය තේරුම් ගන්නකම් අත්තරින වෙලා ඒක නිසා මේ සියල්ලම කියලා අන්න අප්පිච්චතාවයට අප්පිච්චතාවයට කරපු. ඒ නිසා මේ මුළු බුදු දානම මුළු හේතුඵල ධර්මයේම නැවත ඔය කියන ඉච්ඡ විග්‍රහයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඔය විග්‍රහය ඉච්ඡ විග්‍රහය විග්‍රහ කරලා නැවතම බුදු මුළු බුදු දානම විග්‍රහ කරලා තියෙනවා.
ස්වාමීන් වහන්සේ උච්චාසයන මහාසයන පැහැදිලි කර දෙන්න.
උච්චාසයන මහාසයන. දැන් මේ සය කියන්නේ මොකක්ද? මේ ආසය. මොකද්ද? මේ ආසය. දැන් අපේ උච්චාසයන කියන්නේ හිතේ උදාසීන විසිරුණු හිත අර නිකන් උද්දච්ච තත්ත්වයටපත් වුණු ආඩම්බර තත්ත්වයටපත් වුණු මේ සියලුම වල හේතුව මෙන්න මේ උච්චාසයන. ඒ වගේම හිතේ මහාන් තත්ත්වයක් මානයක් අභිමානයක් උච්චමානයක් ඇතිවෙන්නේ හේතුව මොකද? මේ මහාන්සයන. මේ දෙක මිසක මේ ආසන දෙකක් කතාවක් මෙතන නැහැ. මේ ආසන ලොකු පොඩිකම් කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක පදවරම අර්ථය. නමුත් මේ සය කියන එක ආසය කියන එක නිසා ඇති වෙන දෙයක්. උච්චාසයන මහාසයන. මේ ආශය නිසා මේ නිචේ ඇති ඔය කියන මේ රාග අංශය නිසා පටිගාංශය අවිද්‍යාංශය නිසා එන්න කාමාශව භවාශව දිච්ඡාශව මේ අවිද්‍යාශව නිසා හිතේ ඇති වෙන බැරණි ගති දෙකක් තමයි මේ කියන උච්චාසයන් මහාසයන්. ඒ දෙකෙම නිදාසයෙන් නිසා මේක උච්චාසයන් මහාසයන් කියලා කියනවා.
ස්වාමීන් වහන්සේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ එකම සිතිවිල්ලකද?
ඔව් එකම සිතිවිල්ලක් දිගේම දිගටම යයි. එකයි අපි වඩන්න ඕන උදායන් දැනගෙන තේරුම් ගන්න. මොකද පළවෙනි එක. මොකද පළවෙනි එක රත්ති බෝධිපාක්ෂික ධර්ම උනේ? කායේ කාය අනුපස්සය. ඊට පස්සේම වැඩිනවා. සත්‍යබෝධියංග වැඩිනවා. ඉන්ද්‍රියයන් බලගන්න වැඩිනවා. හැබැයි අර පළවෙනි එක වඩන්න ඕනේ. අවබෝධයෙන් තේරුම් අරගෙන අර කාය කායානුපස්සනාව වඩනකොට වේදනාසු වේදනානුපස්සනාව වැඩිනවා. චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේ ධම්මානුපස්සනාව වැඩිනවා. හැබැයි වැඩෙන බව හැම කෙනෙකුම තේරුම් ගන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ මාර්ගය ගැන අවබෝධයක් යථාභූතඥාන දර්ශනයක් තියෙනවා. ඒ අනුව සතර සම්මප්පදාන වැඩි. සතර සම්මප්පදාන සම්මප්පදාන. එනිසා මේ සතර ඉන්ද්‍රිපාද වැඩිනවා. ඒවන්ව පංච ඉන්ද්‍රිය ධර්ම වැඩිනවා. පංච බල ධර්ම වැඩිනවා. සත්පුජ්ජන් වැඩිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිනවා සම්පූර්ණ. හැබැයි කාය කායන වසනාව නිතරම ඒකයි සතර අත්පත්තානි කියන්නේ. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. කාය කායානුපස්සනාව තමයි අවශ්‍ය. මොකද මේකට දැන් පබ්බ 21 කින් යුත් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පබ්බ 14ක්ම වෙන් කළේ කාය කායානුපස්සනාවට පමණක්. වේදනානුපස්සනාවට දෙකයි, චිත්තානුපස්සනාවට දෙකයි, ධම්මානුපස්සනාවට පහයි. ඒක නිසා මේ පබ්බ 21ෙන්ම 14ක් තියෙන කාය කායනුපස්සනාවද යම් කිසි කෙනෙක් කාය කායනුපස්සනාව හරියට දැනගෙන කරනවා නම් ඉතුරු සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම. මේක මේ බෝධිපාක්ෂික ධර්ම බොජ්ජංග ධර්ම කියන එක ටිකක් වැරදි මාර්ගදී භාෂා නොවන වචනයක්. මේක බෝධිකාරක ධර්ම, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම. බව උදුරා ගමන්නේට අනුගමනය කළ යුතු පාර පෙන්වන ධර්ම බුද්ධකාරක ධර්ම, බෝධිකාරක ධර්ම, බුද්ධකාරක ධර්ම. මේවා තමන්ගේ හිතෙන් හිතේ තියෙන කෙලෙස් බව උදුරා ගමන්නට උපකාරක වන ධර්ම කියලා තේරුම් ගත්තොත් හරියට හරි. හිතට උපද ලබන ඔය ප්‍රිය බව, අප්‍රිය බව නිසා, ක්‍රියා විභේදය නිසා තමන් අර වේගයකට අහු වෙලා, චිත්තාවේගයකට, වේදනාවකට අහු වෙලා මේ සියලුම දේ කරන මේ වැඩ දේවල් වලින් මිදී නිදහස් වෙන්න උපකාරක ධර්ම තමයි ඔය කියන සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම, බව උදුරා ගමන්නට අනුගමනය කළ යුතු උපකාරක ධර්ම කියලා කිව්වත් හරියට. මේ ඔක්කොම මේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින්ම කරන්නේ අවසාන වශයෙන් තමන්ගේ හිතේ උපදින රාග බව අනුත්වාද වශයෙන් නිරෝධ කරන, ද්වේෂ බව නැවත නූපදින ලෙස අනුත්වාද වශයෙන් නිරෝධ කරනවා, මෝහ බව අනුත්වාද වශයෙන් නිරෝධ කරනවා. මේව රාග බව අනුත්වාද වශයෙන් නිරෝධ කිරීම රාග ක්‍රය කිරීමයි, ද්වේෂ ද්වේෂ ක්‍රය කිරීමයි, මෝහ ක්‍රය කිරීමයි. ක්‍රය කළාම අර මුල කපා දැම්මාම, මුල උදුරලා අයින් කරලා කපා දැම්මාම ක්‍රය කියන්නේ කපනවා, දැම්මොත් ඇති නැවත කවදක්ක ඒ හිතේ රාග බව අංශය වශයෙන් අන්තිම උපදින්නේ නැහැ. තන අංශය උපදින්නේ නැහැ, ද්වේෂ බව උපදින්නේ නැහැ, තවක් ඉන්නේ නැහැ, මෝහ බව උපදින්නේ නැහැ, මානයක් උපදින්නේ නැහැ. ඒ අනුව රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාන. එච්චරයි වෙන මොකක්ද?
ගරු ස්වාමීන් වහන්සේ පංච වසිතා පැහැදිලි කර දෙන්න ඉල්ලා
සිටිනවා. පංච වසිතා කිව්වේ දැන් වසිතා කියන වචනේ රුසිතා වෙනන්න, මේක වසිතා කියන්නේ අපේ හිත සම්පූර්ණම අපි පාලනයට අරගෙන ඒ සිතේ තියෙන කෙලෙස් බව උදුරා ගන්නට උපකාර වන වේද, මේ ප්‍රතිවේදයේ පරියාය අනුගමනය කරන්නට උපකාර වන පංච වසිතා. මේකේ පළවෙනි වසිතාව තමයි ආවජ්ජන වසිතා. දෙවෙනි වසිතාව තමයි සම්පජ්ජන වසිතා. තුන්වෙනි එක අදිත්‍යාන වසිතා. හතරවෙනි එක උත්තාන වසිතා. අවසාන පස්වෙනි එක පච්චවෙක්කන වසිතා. දැන් ආවජ්ජන වසිතා කියන්නේ අපේ හිතට අරමුණ, අරමුණ පිළිබඳව, එවනම් තවත් වචන කිව්වොත් පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා, සතෝ වසනාති සතෝ වසන, මේක ආවජ්ජන වසිතා. දැන් පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා කියන්නේ අපේ ප්‍රතිමුඛයට වර්තමාන මොහොත තුළ අරමුණ, අරමුණ රූපාරම්මණයක්, සද්ධාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක්, මේ වගේ මේ අරමුණු වලින් එකක් හෝ එකක් එනවා. ඒක එන ගමන්ම මේක ආවර්ජනය කරන්න ඕනේ. මේක ද්වතාවය බලන්න ඕනේ. මේක කරණීයද අකරණීයද කියලා බලන්න ඕනේ. මේක සේවනය කළ යුතු දෙයක්ද, සේවනයෙන් බැහැර කළ යුතු දෙයක්ද කියලා බලන්න ඕනේ. ඒක තමයි ආවර්ජන වස්තුව. එක එතකොට ඒක නරක බැහැර කළ යුතු රාගයේ, ද්වේෂයේ, මෝහයේ උපදින දෙයක් නම් අන්නේක තෝරුම් අරගෙන ඒක සම්පජ්ජන වසිතා. සංකියන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ. පජ්ජන කියන්නේ ප්‍රහාණය කළ, පජාති, පානාති, පස්සති, ඉවත් කළ, අස්කර දාන්න උපකාර වන වසිතාව අපේ හිතේ. ඒක ඉවත් කරන්න, ඒක නොකරන්න, අකරණීය ධර්මයක් බව දැනගෙන ඒක නිරෝධ කරන්න, ඒක හිතෙන් මුදුරා ගන්නට උපකාර වන වසිතාව සම්පජ්ජන වසිතා. ඊළඟට තුන්වෙනි පියවර දැන් මේ සම්පජ්ජන වසිතාව වෙන් කරන තෝරින් ගත්තට පස්සේ අපි හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේ වගේ මේ නිමිත්ත අරමුණ අපේ හිතට ආවෝ ඒ අරමුණ අපි අදිෂ්ඨානයක් ඇති කරගෙන මතුවට උපදින්නට එන හැම මොහොතකම මේක කොයි විදිහෙන් හරි ඉතින් උදාර ඉවත් කරන්නට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ උත්තාන වචිතාව තමයි ඒක උත්තාන කියන්නේ උදාර සාමයෙන්ම මුලින් උදාර සංකේත ප්‍රාණයෙන් ඉවත් කිරීම උත්තාන වචිතාව. මේ හතරම කියන්නේ පාවිජන වචිතා සම්පජන වචිතා අදිඨාන වචිතා උත්තාන වචිතා හතරම හිතකට එන ඔය අරමුණු පිළිබඳව වැරදි අරමුණු හොයල තෝරන බේරලා අයින් කරලා උදුලා අස් කරනවා කියන එකයි. ඊට පස්සේ පස්වෙනි වචිතාවෙන් තියෙන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා කරන උන ප්‍රත්‍යවේක්ෂණ වචිතා අපිට නැවත කොයි වෙලාවක හෝ මේ වගේ අරමුණ හිතේ දැන් එනවද කියලා පසුබිම් කරලා බලලා එහෙම අරමුණක් නොවන තත්වයට අපේ හිත පිරිසිදු කර ගැනීම තමයි ප්‍රත්‍යවේක්ෂණ වචිතා. ඒ පච්චේකන වාසිකාවෙන් අපිට පුළුවන් ඒ අරමුණ දැන් නොයන තත්වයට පත් කරලා ඒක උදුරලා නැවත අර රාග බව ද්වේෂ බව අලුතෙන් රාගාංශේ ප්‍රතිගාංශේ උපදින්නේ නැති තත්වයට පත් වුණාම ඒ නිවන් සුවය අර පච්චේකන වාසිකාවෙන් ඒ නිමීමේ සුවය ඒ නිබ්බිදා සුවය ඒ නිබ්බාන සුවය ලබන්නට පුළුවන්කම
තියෙනවා. ආනිසංස ආදීනව පැහැදිලි කර දෙන විදිහට
ආදීනව කියන්නේ මේ සම්භවං කියන தத்துவෙටපත් වෙන්න ඉස්සෙල්ල සම්භවං කියන්නේ සම්භූතං කියන්නේ සම්භිය කියන්නේ සම්බන්ධයක් උපදින්නට පෙර පටිච්චසමුප්පාදී විචායේ ආදීනව අවස්ථාවක් තුල ක්‍රියාත්මක වෙලා තමයි සම්භවං වෙන්නේ. නාදීනව අවස්ථාව අවිද්‍යා පළවෙනි අවස්ථාව, සංකාර දෙවෙනි අවස්ථාව, විඥාන තුන්වෙනි අවස්ථාව, නාම රූප හතරවෙනි අවස්ථාව, සලආයතන පස්වෙනි අවස්ථාව, පස්වෙනි අවස්ථාව, වේදනා හත්වෙනි අවස්ථාව, තණ්හා හතරවෙනි අවස්ථාව, උපාදාන නවතුනි අවස්ථාව. නවතුනි අවස්ථාව පස්වෙනි පදුලින් සම්භව සම්භූත සම්භවන් ඉච්ඡර වෙන්න ඉස්සෙල්ලා අවස්ථා නමයක් තුළම මේ හිතේ රවුන්දාල ක්‍රියාත්මක වෙලයි මේ සම්බන්ධය පිහිටුවේ. හේතුන් පටිච්ච සම්භූත නිකම් වෙන්නේ නැහැ. එතකොට ඔය අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ආයතන වස වේදනා ගන්නා උපාදාන කියන තැන දෙනකම් ආදී නව අවස්ථාවක් තියෙනවා. මේ ආදී නව අවස්ථාවෙන් පස්සේ නැවත ආනි සංස දෙන ඵල විපාක දෙන මේක ප්‍රතිඵල දෙන නව අවස්ථාවක් ඒක තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනච්ච උපායාස සම්බව ඒක ඊට පස්සේ ලැබෙන ආනිසංස මේකට කියන්න පුළුවන් ආනිසංස ආදීනෝ කියන එක මේ ආකාරයෙන් තමයි විග්‍රහ කරලා තියෙන්නේ පටිච්චසමුප්පාද විග්‍රහය. දැන් මේක උසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ අර ආදීනම ඕනම තැනකදී අපිට කපන්න පුළුවන් විශේෂයෙන්ම සංකාරය. කපා ගන්නට පස්සේ එතන ආදීනව මිසක් ආදීනව මිසක් ආනිසංස සාමුලින්ම නැති කරලා. ඒ අනුව ඒ මේ තියෙන ධර්මාන සම්බේ වූ. එතන ආනිසංස නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ යථාභූත ඥාන දර්ශනය හා විමුක්ති ඥාන දර්ශනය පැහැදිලි කර දෙන්න.
යථාභූත ඥාන දර්ශනය තමයි සම්මා දිට්ඨියටපත් වීම, සෝවාන් වීම, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත වරාමාස ඉවත් කිරීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන්නට දැනීම දැකීම. ඒක යථාභූත ඥාන දර්ශනය. මේ බිහි වෙන භූත. භූත කියන්නේ මොකක්ද? අපේ හිතේ රාගය, ද්වේෂය, මෝහය බිහි වෙන ආකාරය සහ ඒ බිහි වූ රාගය, ද්වේෂය, මෝහය පිළිබඳ නිවැරදි දැක්මක් ලබා ගැනීම යථාභූත ඥාන දර්ශනය. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මේ උපදින රාගය ද්වේෂය මෝහය උදුරලා දාලා හිතේ ඒක සාමුලින්ම කපලා අයින් කරලා අස් කරලා ඒකෙන් සාමුලින්ම මිදි නිදහස් වීම විමුක්ති ඥාන දර්ශනය. ඒක දෙකක්. අරහත් බව තමයි විමුක්ති ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය කියන්නේ සෝතාපන්න ඵලය.
ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා.
තියෙනවා. ඒක බලන්න ඕන දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සියලුම දේවල් ආපහු බලන්න. දැන් අනිච්ච සංඥා, අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, අර අනාධිරත ලෝක සංඥා මේ ඔක්කොම මේ මේක දැන් මේ මාර්ගිකාකාර කියන එක අනිච්ච සංඥා නෙමෙයි බලන්න ඕන සංඥාවේ අනිච්චකම සංඥාවේ අනාත්මකම සංඥාව ප්‍රාණීය කර යුතුද සංඥාව විරාග කර යුතුද නිරෝධ කර යුතුද පහාණය කර යුතුද මේ අනිත් පැත්තයි බලන්න ඕන මාර්ගිකාකාර කියන්නේ ඕක දැන් අනිත් පැත්තට ගත්තට හරියන්නේ අපි මේ කියන සංඥාවේ මේක නිච්ච වෙලාද අනිත්‍ය කරගන්න ඕනේ. ඒකයි බලන්න ඕනේ. එනිසා අනිත් පැත්ත බැලුවාම ඔය ඔක්කොම හරියයි. ගිරිමාන සූත්‍රයේ තියෙන දස සංඥා මේ සංඥා 10ම අනිත් පැත්තයි බලන්න ඕනේ. මේ සංඥාව නිදි නැති කරගන්න. මොකද නැති කරගන්න? සංඥාවේ නිච්ච බව, අනත් බව, දුක් අර ප්‍රහාණය කරේ. විරාග කරේ. නිරෝධ කරේ. ඒවන් කර ගන්න. එතකොට සංඥාවෙන් ඒක ඉනවා විරාග කරන නිරෝධ කරන අනිච්ච කරගත්තු අනත්ත කරගත්තු අනන්‍යගත තත්ත්වයට පත් කරගත්තු නිවෙන මිදෙන බෞද්ධ ඒකයි තියෙන්නේ නම් දැන් මේ අපි මේ සංඥාවෙන් කියලා බලන්නේ අනිච්ච අර අනි සංඥාවේ අනිච්චමයි බලන්නේ
එකමෙතුවම හරිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙන එකේ සමාධිය හා ඵල සමාප්තිය අතර වෙනස කුමක්ද?
වෙනස්කම් තියෙනවා උගක්.
ඊළඟට ඒකෙම තියෙන සෝවාන් ඵලයටපත් වූ අයකු ඵල සමාප්තියටපත් වන්නේ ඉබේමද නැතහොත් අදිෂ්ඨාන කරගෙනද?
සමාධියකටපත් වෙන්න පුළුවන් අර වෙඩිකාරයෙකුට බලලෙකුට කොටියෙකුට වුණා ගොදුරක්කට එල්ලගත්ත අල්ලගත්ත සතෙක් මරන්න වුණත් සමාධිගත වෙන්න පුළුවන්. ඒ සමාධිය මොකක්ද? මිත්‍යා සමාධි. ඒක ටිකක් අමාරු. උත්සාහයෙන් කරන්න. දැන් ඒ වගේ මේ අපේ හිත සමතේට පත් කරගෙන හිත තාවකාලිකව මේ රාගය ද්වේෂය යටපත් කරන්න අනාගත සමාධි කියලා. හැබැයි මෙතෙන්දී අපි කරන්නේ රාගය ද්වේෂය කියන දෙක తాවකාලිකව යටපත් කිරීම තමයි අනාගත සමාධි. දැන් මේ සම්මාපත්තියදී කරන්නේ යටපත් කිරීමක් නෙමෙයි. මොකක්ද? රාගය ද්වේෂය මෝහය කියන තුනම සාමුලින්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම. එතකොට සෝතාපන්න ඵලයේ සම්මාපත්තියටපත් වෙන පුද්ගුවන් බුද්ධයා මේ රාගය ද්වේෂය මෝහය පිළිබඳ කියන දැක්ම දෘෂ්ටිය මෙතෙක් වැරදි දැක්ම සමුච්ඡේද වශයෙන් සාමුලින්ම උදුරලා දාලා ඒ අනුව සෝතාපන්න ඵල සම්මාපත්තියටපත් වෙනවා. ඒ වගේම සතරගාමී ඵල සම්මාපත්තියටපත් වෙනවා. ඒක අර මේ සමාධිගත වෙන පුද්ගලයා වගේ නෙමෙයි. දැන් ඔය අනාර්ය ඥානයෙන් සමාධිගත වෙන්න නම් ඒ පුද්ගලයාට මේ කලබලයක් නැති තැනක ගහක් මුලකට ගොයන් ගැලාවකට වින් වෙලා තනියෙන් යම් කිසි වෙලාවක් අරගෙන මේ සමාධිගත වෙන්න ඕනේ. ඒකට උත්සාහයක් කරන්න. හැබැයි මාර්ගයේ ඵලයකටපත් වූ පුද්ගලයා සතරගාමි සෝතාපන්න සතරගාමි අනාගාමි හරියට මගපලයකටපත් වූ පුද්ගලයාට දැන අවස්ථාවක් ඕනෙ ලක්ෂයක් මිනිසු ජන සංඛ්‍යාවක් අතරේ මහ විශාල පිරිසක් අතරේ හෝ තනියම ඕන දැනකෝ තප්පරේදී තප්පරේකට අඩු කාලෙදී සියලුම මේ අර සම්මාපත්තියටපත් වෙන්නට සියලුම හැකියාවන් ශක්තියන් කියලා ඒකට උත්සාහයක් උනන්දුවක් ඕන නැහැ. ඒක අර තමන් ලබාගත්ත ඵල සම්මාපත්තියට සම්බන්ධින පුළුවන්. ඒකයි මේකයි වෙනස්. ඒක නිසා දැන් මේ ධර්මයන් දේශනා කරනකොට එක පාටම විනායකින් තප්පරයකින් ධම්මාකාරයට සම්මාපත්තිය කරනවා කියලා ඒ අදිචාන කළ වෙලාව සාමුලින්ම ඉවර වෙනකම් ඒ සම්මාපත්තිය ධර්මයෙන් දේශනා කරන්න පුළුවන්. ඒ වගේ ධම්මාකාරයක දවස් හතක් යනකම් නිරෝධ සම්මා සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියෙන් සම්මාදින්න පුළුවන්. හැබැයි දවස් හතක් සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියෙන් සම්මාදින්න පුළුවන් අරහතුන් වහන්සේට පමණයි. හැබැයි ඒ අරහතුන් වහන්සේ විසින් කළ යුතු යුතුකම් වගකීම් ඒ දවස් හතේ කරන්න බෑ. දැන් ධර්මයේ දේශනා කරන්න බෑ සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියෙන් සම්මාදින්න. යම් කෙනෙකුට මඟ කියා දෙන්න අවශ්‍ය උපදේශ කරුණු කාරණා ධර්මයේ කියා දෙන්න පුළුවන් කම නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය කියන සංඥා වේදිත නිරෝධ සමාපත්තියට යම් යම් ආකාරයේ වෙලාවල් රාත්‍රියේ ඉඳා ගන්නකොට පැයකට දෙකකට සමාය දුන්නා මිසක අර පාර්ලේය ජවන කියන අවස්ථාවේ මිසක මේ දවස් හතක් එහෙම කවදක්වත් කොහෙදවත් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමාය දුන්නේ නැහැ. හැබැයි සුත්කවි දර්ශක අරහතුන් වහන්සේලා මේ දවස් හතක්ම බොහෝ තැන්වල බොහෝ දෙනෙ ඇයි මොකද ඒගොල්ලෝ ධර්මයේ දේශනා කරේ නැහැ කරන්න බැන්. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ ඒ නිවන් සුවය උපාදින මට්ටමින් විඳීම දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුනා කිව්වේ කිසිම සංඥාවකින් වේදනාවක් අබමල් රේණුවකවත් සුඛ වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම අදුක්ක වේදනාව ලබන්නේ නැහැ විඳින්නේ නැහැ. ඒකයි සංඥා වේදිත නිරෝධ නිරෝධකලේ වේදනාව පමණයි. වේදනාව වෙන්නේ මොකින්ද? සංඥාව. ඒක නිසා මේ සංඥා වේදිත නිරෝධය කියන එක හරියටියට තේරුම් ගන්න ඕන. සංඥා වේදිත නිරෝධය කියන්නේ මැරෙනවා නෙමෙයි, සීගෙන තියනවා නෙමෙයි, හුස්ම රගෙන ඉන්නවා නෙමෙයි, හුස්ම ගැනීමට ඉතිරිව කියලා ධර්මාණු පරිවර්තන ඒවනේ. සංඥා තියෙනවා, හැබැයි සංඥාව නිසා වේදනාවක් විඳනයක් පිනවීමක් අදුක්කම අසුක වේදනාවක් නැහැ. සියලු සියක්ම උපේක්ෂා සිටින් යම් කාලයක් ගතකිරීම කිසිම සංඥාවකට නොඇලී නොගැටී මුලා වී කාලය ගත කිරීම සංඥා වේදිත නිරෝධ සමාසක්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ආර්ය සමත භාවනාවකදී සිදුවන්නේ පංචකාම නීවරණ ධර්ම යටපත් වීමද නැතහොත් එයින් වෙනවීමද පැහැදිලි කර
දෙන්න.
ආර්ය සමත භාවනාවකදී සිදුවන්නේ පංචකාම නීවරණ ධර්ම යටපත් වීමද?
දැන් මෙහෙමයි, සමත භාවනාව ආර්ය අනාර්ය කියලා දෙකක් නැහැ. තේරුණා? සමත භාවනාව හිතේ තියෙන විසුණු බව, විශ්වෝප බව තාවකාලිකව යටපත් කරගන්නා භාවනාවක් සමත. නිවනට උපකාර වන ආර්ය භාවනාව විපස්සනා අනුපස්සන. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මනුස්සයෙක් හැටියට, මිනිහෙක් හැටියට මෛත්‍රී භාවනාව නියමාකාරයට කරනවා නම් ඒක සමත භාවනාවක්. ආර්ය හෝ අනාර්ය කියලා වෙනස් කරන්න ඕනෙත් නැහැ, වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. හැබැයි අර ද්වේෂයේ මුලින් මුදුරා දැම්මේ නැත්නම්, භව මුදුරා දැම්මේ නැත්නම් ඒක විපස්සනා අනුපස්සනා වෙන්නේ නැහැ. විපස්සනා අනුපස්සනා උනේ නැත්නම් අර අනුසය න අනුසේති නානුසේති වෙන්නේ නැහැ. අනුසයේ ඉදීම නවත්තන්න පුළුවන් ඔය කියන අනුපස්සනා වලින් පමණයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කළ, නිබ්බිදා අනුපස්සනා කළ, විරාග අනුපස්සනා කරන, නිරෝධ අනුපස්සනා කරන, පටිච්චසමුප්පාද අනුපස්සනා. ඉතින් ඒක නිසා මේක හිතන්න ඕනේ සමතය මෛත්‍රී භාවනාව ඕනෙකින් උඩ කරන්න කියලා ආර්ය අනාදී කියලා බෙන්දාගුත් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෛත්‍රී භාවනාව කෙලින්ම මේ අනුපස්සනාවට උපකාර වන ආකාරයට මේ පරම මෛත්‍රිය හැටියට වෙන් කළා බෙන්දලා දීලා තියෙනවා. ඒ වගේම අසුභානුසතිය කියන එක බුදුහාමුදුරුවෝ සමත භාවනාවක් හැටියට විග්‍රහ කළේ මේ තණ්හා අනුසය උදුරා ගමන්නට උපකාර වන මුල් සුද්ධ පවිත්‍ර කිරීමක් හැටියට. අර ඒක නිසා මුල් සුද්ධ පවිත්‍ර කරන්න ඕන වෙන්නේ මේ සමතය, මෙත්තානුසති, අසුභානුසති මුල් උදුරා ගමන්නට උපකාර වෙන්නේ, බුද්ධ කරන්නට උපකාර වෙන්නේ මරණානුස්සති බුද්ධානුස්සති. සුද්ධ බුද්ධ කියන එකේ තේරුම ඒකයි.
ගරු ස්වාමීන් වහන්සේ, මරණාපි දුක්ඛං යන්න පදය විග්‍රහ කිරීමේදී ඔබ වහන්සේ එය බාහිර පුද්ගලයෙකුගේ මරණයක් උපමාවටගෙන එය තීරණ කළා. එහෙත් බුද්ධ දේශනය නම් සත්‍ය වටහා ගැනීමේදී තමන් තුළින් එය වටහා ගන්නා ලෙසත් බාහිරින් සත්‍ය සෙවීම නොකළ යුතු බවත්ය. මෙය පහදා දෙන්න.
දැන් අපි මේ උපාදානය කරගන්න පංචස්කන්ධය උපාදානය කරගන්න මොකද? මම කියන කොටස හරි. මගේ කියන මේ පංචස්කන්ධය අන්තිම උපදා ගන්න බාහිර ආගන්තුකෙන් උපකිලිටේන උපකිලිට. ඒ නිසා අපි මේක අජ්ජත්තාම බහිද්දාම දෙකම කියන දුර. මේ දෙකම ගෙරෙන්න නම් අර බාහිර බුද්ධලයක් බල එමුනම් අර මහා සතරාතිපට්ඨානේ සූත්‍රයේ තියෙන්න ඕනේ නැන්නේ ඔය අජ්ජත්තාව බහිද්දාව. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්න ඕනේ නැන්නේ අජ්ජත්තාව බහිද්දාව. මේ දැන් අපි මම කියලා උපාදානය කරගන්න රූප වේදනා සංඥා සංකාර පහ. මගේ කියලා බාහිර තවත් පහ. මගේ කාර්ය මගේ නම මගේ නෑද මගේ ඥාති ඔක්කොම මගේ ෂර්ට් එක මේ ඔක්කොම බාහිර. එතකොට මේ බාහිරෙන් බලන්නේ නැත්නම් දැන් අපේ හිත බෑරෙන හෝ හිත සතුටු වෙන දේ තියෙන්නේ බාහිරයට වැඩිය අධ්‍යාත්මය. එකනිසා දැන් අපි දුක් වෙන්නේ අපි ශෝක කරන්නේ අපි හඬා ගලපෙන්නේ අපේ ප්‍රිය මිත්‍ර වූ යාළුවෙ ගෙදර අම්මා තාත්තා මැරුණාම එහෙම නැන්ද මම තාම මැරුණාම කාටවත් මේ පුළුවන් අඬවන්නේ ඈ. මේක හොඳට කල්පනා කරන්න බෑ. ඔය එක්තරා අන්තවාදී දැක්මක් කොරනවා මිත්‍යා දෘෂ්ටියක. බුද්ධ ධර්මයේ තේරුම නැහැ. දැන් මම ඇඳු මම මැරෙනකොට මට අඬන්න පුළුවන්. මට දුක් වෙන්න පුළුවන්. මට ශෝක වෙන්න පුළුවන්. මට ප්‍රිය හෝ අප්‍රිය හෝ වෙන්න පුළුවන්. දැන් ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ට මේක සම්බන්ධයි. මේ තමන් සම්බන්ධ කෙනෙක් තමයි. තමන් සමුදේ සම්බන්ධතාවයක් උපද්දවා ගන්න. ඒක මේ සමුදේ ධර්මාව අජත්තාව බයිද්දාව කියන. මෙන්න මොකක්ද? මේ දෙපැත්තම බලන්න. දැන් ජාති පිදුක්කා කියන එකත් අපිට ඕකටම සම්බන්ධ කරගන්න පුළුවන්. අපි හිතමු ජාති කියන්නේ උපජ්ජති කියන එක. දැන් උපජ්ජති කියන්නේ දැන් අපි හිතමු යම් ජාම්ම කෙනෙකුට දරුවේ උපදින්නට එනවා. මේ උපදින දරුවා ගැන අම්මා බොහොම විදියට හොඳ ලස්සන රූපයක් මවාගෙන දැන් හිතේ හොඳ ලස්සන දරුවෙක් උපදින්න කියන බලාපොරොත්තුවෙන් බොහොම කැමැත්තෙන් මේ වේදනාව දරු දුක මේ දරු ප්‍රසූත වේදනාව ඉඳලා ඔක්කොම ඉන්නවා. දැන් ඔහොම ඉන්නකොට දැන් ඒ අම්මගේ හිතේ තියෙන ප්‍රිය ලස්සන හොඳ දරුවෙක් දැන් රූපයක් හිතේ. බැරි වෙලාවත් ඔය දරුවා බලන්න බැරි තරම් රූපී යක්ෂ බැටියෙක් වගේ ඉපදුනා නම් අර ජාති පිදුක්කාද ජාති අපිදුක්කාද මේක හිතන්න. එතකොට මේක තමයි මේ ජාති දෙක. අර ප්‍රිය දරුවා ඉපදුනා නම් පුදුම ආදරේ. අර අප්‍රිය දරුවා ඉපදුනා නම් කොයි මොහොතින්ද වෙන් කරන්නේ අයින් කරන්නේ කියලා. දැන් මේකට විතරක් නෙමෙයි. අපි දැන් හොඳට ලක්ෂණයට හොඳ දරුවෙක් හදාගත්තා. දැන් අවුරුදු 8ක් 8ක් 10ක් 15ක් යනකොට දැන් අපි ඕවා කාපුතියක් හදාගෙන සංඛ්‍යා ලේඛනයක් හදාගෙන තියෙන මේ දරුවා මේ වගේ ඉන්නවනේ මේ වගේ ඉගෙන ගන්නවනේ මේ වගේ හදින්න ඕනේ මේ වගේ මේ தත්ත්වයට පත් කරන්න. දැන් ඔය කියන කොහොම ඔය කියන නිත්‍ය බව නැති වෙලා අරන් දරුවම අර මාර හොරෙක් නඩු කියන රාජද්‍රෝහීකම් කරන බොරු කියන තමන් ඩාම්මලට තාත්තගේ බණින දාන දරුවෙක් ඒකත් අර ජාති දුක කියන தත්ත්වයට විග්‍රහ කරන්න ඒක එනවා. ඉතින් ඒක නිසා මේක හැම තැනකටම හේතුඵල ධර්මීය යොදන්න පුළුවන් තැන්වලට යොදන්න තියෙන ධර්මතාවය. නැත්නම් ඔය කියන දෙයට නිකන් පටුආකල්පයකින් බලලා හරියන්නේ නැහැ. මේ ප්‍රිය අප්‍රිය බව තමන්ගේ හිතේ ඇති වෙන්නේ තමන්ගේ සහ අනුන්ගේ දෙපැත්තම. ඒකයි. ඒ දෙකම බලන්න. අජ්ජත්තාව බහිද්දාව කියන්නේ ඒක. නැත්නම් මේ වෙනම එකක්වත් නෙමෙයි.
ස්වාමීන් වහන්ස උපේක්ෂාව පැහැදිලි කර දෙන්න. ගේ උපේක්ෂාව
මේ උපේක්ෂා කියන වචනයක් නෑ, කියන උපේක්ෂා මාර්ගය. දැන් මේ උපේක්ෂාව කියන වචනේ මම පැහැදිලි කරන්න. දැන් උපේක්ෂාව තුන විදිහට වචනයක් කියන මොකක්ද? අපේක්ෂා බලාපොරොත්තු. උපේක්ෂා කියන්නේ නම් කිසිම දෙයක් ගැන ප්‍රිය දෙයක ඇලීමක් නැති, අප්‍රිය දෙයක ගැටීමක් නැති, ප්‍රියා අප්‍රියා අතර දෝලනයක් මුලාවක් මැනීමක් නැති සිත, උපේක්ෂා සිත. එතන මේ උපේක්ෂා සිතක වේදනාවක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ත්‍රිපිටක කාර්ය පරිවර්තනය කරලා තියෙන වැරදි වචනයක් මේ චතුර්ථ සූත්‍රයේ ඔය වැරදි පරිවර්තනය කරලා තියෙනවා. අදුක්කම අදුක කියන එක උපේක්ඛා වේදනාව කියන හැටියට එක වැරදි. එක හොඳට තේරුම් ගන්න ඕන. උපේක්ඛා සමානයි රාගයෙන් තොර වීත රාගී, ද්වේෂයෙන් තොර වීත ද්වේෂී, මෝහයෙන් තොර වීත මෝහී තත්වය උපේක්ඛා. එවනම් හිතට අරමුණ වන කිසිම අරමුණකට නොයැලෙන නොගැටෙන මුලාවන තත්වය අර අරිය උපේක්ඛා. හැබැයි පෘථග්ජන පුද්ගලයෙකුට ඒ ප්‍රශ්න තියෙනුනේ දෙවෙනි කොටස. පෘථග්ජන පුද්ගලයේ තුල යම් උපේක්ඛාවක් කියනවා. ඒක මේ අරිය උපේක්ඛාවක් හෝ සේක උපේක්ඛාවක් හෝ නික්කම් උපේක්ඛාවක් නෙමෙයි. ඒක යථාභූත ඥාන දර්ශනයක්. ඇත්ත ඇති ඇති දැකලා කරන උපේක්ඛා සිටිනില്ല නෙමෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ උපේක්ඛා කියන දේ පියවර පහකින් විග්‍රහ කරනවා. පළවෙනි එක ඔය ගෙහිණිය ගෙදරක ජීවත් වෙන කෙනෙක්, පවුල් පන්සල් වෙලා ජීවත් වෙන කෙනෙක්, ඒ ගෙදර වැඩ කටයුතු වලදී ගෙදර දරුවන් භාර්යාවන් එක්ක සම්බන්ධකම් පවත්වනකොට යම් ආකාරයක උපේක්ඛා සිතින් ඉවතලා කටයුතු කිරීමට කියනවා ගේහ සිතං උපේක්ඛා. ඒක ඕනෙ කෙනෙකුට ඕනෙ පුතන් යන පුද්ගලයෙකුට ගේහ සිතං උපේක්ඛාව කියන්න පුළුවන්. ඒක හොඳයි. ඒකට වරදක් නෑ. නමුත් ඒක යථාභූත ඥාන දර්ශනයක් ඇතුව කරන උපේක්ඛා සිත නෙමෙයි. දෙවෙනි පියවර නෙක්ඛම්ම උපේක්ඛා. එවනම් මේ කාමයෙන් මිදී නිදහස් වීම කැමැත්තෙන්ම කරන ඒ සඳහා උපකාර වන උපේක්ඛාව නෙක්ඛම්. නෛෂ්ක්‍රම කියලා ඔය සංස්කෘතයෙන් තියෙන්නේ. මේක තමයි නෙක්ඛම්. නිකාම දැන් අපි නෙය කියන වචනේ තියෙන්නේ මේ නෙක්ඛම්. දැන් ආහුනේය, පාහුනේය, අංජලි කරණීය, ලක්ඛිනීය මේ නෙය. නෙය කියන්නේ නෙක්ඛම් කියන්නේ නිදහස් වීම, කාමයෙන් නික්මීම, කාමයෙන් නිදි යම් ආකාරයක. ඒක නෙක්ඛම්ම උපේක්ඛා. ඒක මේ සෝතාපන්න මාර්ගයේට අවශ්‍ය වන යම් යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාම උද්ගලයේ තුල ඇති වෙන අර ගේහසිතං උපේක්ඛාවට වඩා බලවත් මේ අපේ ප්‍රිය මනාප වූ මිහිරි දේ කෙරෙහි අපි නොයැලී නොගැටී මුලා නොවී ඉන්න උපේක්ඛාව නෙක්ඛම්ම උපේකා. එමන කාමයෙන් විවිච්ච, කාමයෙන් විවිච්ච පාපේ අකුසල මේ විවිච්ච වූ සිත නෙක්ඛම්ම චිතක් බවට පත් වෙනවා. දැන් අර පංච නීවරණ ධර්ම වලින් කාමච්ඡන්දේ නික්මීම තමයි නෙක්ඛම්. ඒක අහිමි කරන්න පුළුවන්. කාමච්ඡන්දේ නික්මීම නෙක්ඛම්. ඒක නෙක්ඛම්ම උපේකා. තුන්වෙනි උපේකාව සේක උපේක්ෂා. එතන අර ඊටවනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සෝතාපට්ටි ඵලයට හෝ සකදාගාමි අනාගාමි ඵලයට පත් වූ එක තුළ ඇතිවන ඉවසීමේ, විමසීමේ ශක්තිය, එමනම් ප්‍රිය දෙයට නොයැලෙන, අප්‍රිය දෙයට නොගැටෙන, ප්‍රියාප්‍රියාතර අදුක්කම අදුක්කාතර මුලා නොවෙන තත්වය සේක උපේක්ඛා. ඒක ඊට වඩා හුඟක් නෙකම උපේක්ඛාවට වඩා හුඟක් බලවත්. අවසාන වශයෙන් අරිය උපේක්ඛා, එහෙම නැත්නම් අචේක උපේක්ඛා ගැන අරහතුන් වහන්සේගේ, බුදු පියාණන් වහන්සේගේ, පසේ බුදු පියාණන් වහන්සේගේ සිතේ තියෙන සියලු දේ සබ්බේ සංඛාරා අනිත්‍යාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මානාත්තාති කියලා මේ හිතාගන්නට තේරුම් ගන්නට පුළුවන් උපේක්ෂාත් නිවතර වෙනදලා කටයුතු කරන නොයැලෙන නොගැටෙන මුලාන වෙන විශ්වෝපේටපත් නොවන කම්පණයටපත් වෙන නොවන කුප්පණේ නොවන හිතේ ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීම අසේක උපේක්ෂා අධිය උපේක්ෂා ඒක මඟ බලදාමී අරහත්මහන්සේ කෙනෙකුගේ උපේක්ෂා එනිසා මේ උපේක්ෂාව කියන එක මනසක් තියෙන මිනිහෙකුට ප්‍රමාණිකූලව ඔය දේන් තම උපේක්ෂා විනා නිකම් උපේක්ෂාවට නිකම් උපේක්ෂා විනා සේක උපේක්ෂාවට සේක උපේක්ෂා නම් අසේක අධි උපේක්ෂාවට යන පුළුවන් මේ සඳහා සංකාර උපේක්ෂා ඥානය හතරවරක් තමන්ගේ සංකාර පිළිබඳව තියෙන දැක්ම දැනුම යථා භූත ඥානෙ වෙනස් කරගත්තාම මේ සංකාර උපේක්ෂා ඥානෙ ඔය දේන් උපේක්ෂා ත්‍ත්වයේ බොහොම පිළිසිත් ත්‍ත්වයට පත් කරගන්න පුළුවන් ඊට පස්සේ අටලෝ ධාම පිළිබඳවම ලාභ අලාභ අතර ඇලෙන්නේ ගැටෙන්නේ හුරාවෙන්නේ දුක සැප අතර ඇලෙන්නේ ගැටෙන්නේ හුරාවෙන්නේ යුතර යුතර සංජුනේ කරයි පුළුවන් ඒ නිසා මේ උපේක්ෂා කියන ත්‍ත්වේ තමයි රහතන් වහන්සේ එමන ආර්යයන් වහන්සේ එමන සියලුම මිනිසුන් සිටේ මේ වගේ උපේක්ෂා කටි කරනවා කියන්නේ මම කල් ගන්න උපරිම ත්‍ත්වයට පැමිණා කියන එක
ස්වාමීන් වහන්සේ ආශ්‍රය කලයුතු කුසල මූල ප්‍රීතිය සුඛය චිත්තපට සංවේදී බවට උදාහරණය දෙමින් පැහැදිලි කර දෙන මැනවි
මොකද්ද ආයියන්න මට
ආශ්‍රය ආශ්‍රය ඒ කියන්නේ ආයන්නේ ශ්‍රයන්නේ ආයන්නේ
ඔව් ආශ්‍රය
කලයුතු කුසල මූල ප්‍රීතිය සුඛය චිත්තපට සංවේදී බවට උදාහරණය දෙමින් පැහැදිලි කර දෙන්න
ඒක ප්‍රශ්නයක් නෑ ඒක කියවන ප්‍රශ්නයක් නෑ දැන් මේක මොකද කියලා තේරුම් ගත්ත නැතිම කෙනෙක් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අවුලිවා මේකේ මේ දෙකක් පටලවාගෙන. ඔය චිත්ත පටි සංවේදී කාය පටි සංවේදී කියන தත්ත්වය එන්නේ මුලින්. ආශය අනුසේ ඥානෙන් තාපික පස්ස. ආශය කියන්නේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නේ වැරදි නිසා ඒ ප්‍රශ්නේ මට කියන්න
ගරු ස්වාමීන් වහන්ස දේශනා කළ චතුරාර්ය සත්‍ය හොඳින් තේරුම් ගතිමි. ඒ අනුව සමුදයේ උපදින මොහොතේම අනුස්සති වඩවා එය ඉවත් කරමි. බුදු පියාණන් කාලේ මේ දේශනා අසන වීලීම සෝතාපට්ටි වන්නේ නම් අද තාමත් අප සෝතාපට්ටි නොවන්නේ මං.
තාම මේ සම්මාදිටියටපත් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් මේක බුදුහාමුදුරන්ගේ ඔය නිවැරදි බුද්ධ ධර්මයේ කොතැනදී කොහේදී හරි හරියට ලැබුණා. හැබැයි තව කරුණු කිහිපයක් සම්පූර්ණ කරගන්න ඕන. බොටල් නෙක්ස් තියෙනවා. තේරුණා. දැන් මෙතෙන්දී සද්දස්සකුල පුත්තස්ස වෙන්න පුළුවන්. හැබැයි දසනියාන සංවේදනියාන වෙන්න තව පරතෝ ഘോഷින ප්‍රත්‍ය කොටසක් අඩු. ඒක නැතුව ඒ බොටල් නෙක් එක පාස් කරගන්න බෑ. ඉතින් ඒක නිසා මේක දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරන කොට ඒ බුද්ධ ශක්තිය ඒ පරතෝගෝචක ප්‍රත්‍ය ඒ බුදුරුව ඒ අඬ බුදු බල සියල්ලම එතනින්ම ලැබුණා. අද එහෙම ලැබෙන්නේ නැහැ. ඒක වෙන තැනකින් ගන්න ඕන කියලා පිටකෝපදේශයේ පැහැදිලිව තියෙනවා. මොනවාද තැන? චත්තාරෝ දාන. ඉතින් ඒක නිසා මේක හොඳට හිතන්න ඕන. ඇයි අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණත් යම් ආකාරයක මේ කරගති යුතුදී දැනගත්තා සද්දස්ස කුල මුත්තස්ස ත්‍ත්වයටපත් වුණා දස්සනීයානම් සංවේදනීයානම් වෙනකම් දස්සනීය පහකබ්බා තත්වයට පත් වෙන්නේ නැහැ. අඩුවා බොට්ලිනෙක් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒවත් ඔක්කොම විග්‍රහ කරලා විතර කරලා දීලා තියෙනවා. එහෙනම් මේ බොට්ලිනෙක් එකෙනුත් නිදි නිදාස් වෙන ආකාරයේ පැහැදිලි කරලා තියෙනවා. ඒක නිසා මේක හොඳට බලන්න තමන්ගේ මොකක් හරි අඩුවා තියෙනවා. එක යෝනිලෝ මනසිකාරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධම්මාංගම් පට්ඨදාය ධම්මාංගම් පට්ඨදාය වර්ෂ තමයි. බුද්ධිශක්තියට අනුව තුනිය මේක.
ගෞරවනීය ස්වාමීන් වහන්ස අද සම්මතයක් වශයෙන් මිනිසාගේ පැවැත්ම වෙනස් වූ ආකාරය වඳුරන් ක්‍රමයෙන් මිනිසකුගේ තත්ත්වයට පත් වූ සැටි පරිණාමවාදයේ මගින් පෙන්නුම් කරනවා. මේ සත්‍ය අසත්‍ය අසත්‍යතාවය පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගේ ඉල්ලසින්.
දැන් ඔය කියපු ඩාවින්ගේ හෝ කවුරෝ ඒ පුද්ගලයාගේ පරිණාමවාදයේ ඇත්තනම් අපිට අද මේ වඳුර ඉන්නවා ලංකාවේ ලෝකෙ ලක්ෂ කෝටි ගණන් කොහේ හරි එක අපේ කරි අද මේක බවට පත් වෙන්න ඕනේ. එහෙම කතාවක් අහලා තියෙනවද? එහෙමනම් මිනිහ ඊට වඩා ඉහළ තත්ත්වයකට යන්නත් ඕනේ. අයි මේක යනවනේ වේගයෙන් වෙනස්ම වෙනස්ම යන. එකදෙනකින් ඉන්න බෑ. අඩුගානේ වඳුරු නොවන පුද්ගලෙක් වඳුරෙක් වෙන්න ඕන, වඳුරෙක් මිනිහෙක් වෙන්න ඕන, මිනිහා ඊට වඩා ඉහළ තත්ත්වයකට යනවා කියලා හැමනම් ඔප්පු කරලා පෙන්නන්න ඕන. දැන් මේ අපේ දන්න ඉතිහාසෙ කවදක්වත් කිසි දවසක වඳුර මිනිහෙක් නැහැ කියලා නැහැ. තියෙනවද? ඒක තියෙනවා නම් සදාකාලික සත්‍යයක් වෙන්න ඕනේ, පරම සත්‍යයක් වෙන්න ඕනේ, අදත් වෙන්න ඕනේ, ඇතත් වෙන්න ඕනේ, අනිත්‍යත් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මේක මේ භෞතික විද්‍යාඥයන්ගේ පටු හැඳින්මිටේ දැකීම අනුව මේ ගතිවල වෙනස් වීම තේරුම් නොගෙන භෞතික විද්‍යාවෙන් විතරක් ඔය මනින්න ගිහිල්ලා ඔය කියන විපරිණාමය ඔය කියන පරිණාමවාදයක් ඉදිරිපත් කළාට ඕක බුදු දේශනාවට බුදු ධර්මයට ගැලපෙන්නේ නැහැ. මෙතන මිනිස්සු වඳුර වෙලා ඉපදෙන. වඳුර මිනිස්සු වෙලා ඉපදෙන්න පුළුවන්. කොහොමද? ගති වෙනස් කරේ. වෙන මොනක්වත් වෙනස් කළාට හරියන්නේ නැහැ. මේක මේක ස්වභාව ධර්මයෙන් වඳුර මිනිහෙක් වෙන්න කාලයක් කොහෙවත් තුනෙත් නැහැ, වෙන්නෙත් නැහැ. ඒක අභාවය අද්භූත වැරදි දෙයක්. එනිසා මේ භෞතික විද්‍යාඥයෝ හිතන්නේ බොහොම හැටි හිතේ දිගා. ඔය ඕනම මිනිහෙක්ගෙන් අහන්නේ නම් දැන් අපි දන්නා අවුරුදු අඩුගානේ මේ හොඳට ඉතිහාසයේ කියලා තියෙන අවුරුදු 700ක් 800ක් තියෙනවනේ. කොතැනක හෝ වඳුරෙක් මිනිහෙක් වෙලා තියෙනවා කියලා ඉතිහාසයේ තියෙනවා. එහෙම නැත්නම් දැන් මිනිහා තව තැනකට යන්න එපා ඉස්සරහ. මිනිහා ඊට වඩා ඉහළ මිනිහෙක් වෙලා මොකක් හරි කරන්න. එහෙම එකක් තියෙනවා. ඒක. එහෙමනම් මේ කියන විපරිණාමය නමට කියපු භෞතික විද්‍යා සාක්ෂි නැති අර නලින්ද සිංහ මහත්තය කියපුවා වගේ මේක නිකන් මේ මතයක් පමණයි. මේක නිකන් මතවාදයක් පමණයි. මුළු භෞතික වාදයේම බුදු ධර්මයේ හරියට තේරුම් ගත්තාම හිස් උඹහත් වගේ එහෙම නැත්නම් බට ගෝණියක් අර අතේ පාගෙන වගේ මේක ඉවරයි. කිසිම සත්‍යයක් පරම සත්‍යයක් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ කරුණා මුදිතා අපේ සිත් තුළට ගන්නා ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න. කරුණා මුදිතා අපේ සිත් තුළට ගන්නා ආකාරයේ කරුණාවෙන් පහදා දෙන්න.
සිත් තුළට ගන්නා කියන එක නම් වැරදි. අපි ප්‍රායෝගිකව අපේ හැසිරීම් රටාව වෙනස් කර ගන්නා ආකාරය තමයි මේ හතරෙන් තිබ්බේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. උපේක්ෂා කත්තේ නම මමාර කියපු උපේක්ෂාද වෙන මොකක්වත් නෙමෙයි. රාගයෙන් නොයනි, ද්වේෂයෙන් නොගැටි, මෝහයෙන් මුලා නොවී හිත පවත්වා ගන්නට පුළුවන් ආකාරයට එන්න උද්දගා උදව් වෙන උපකාර වන පියවර හතරක් තමයි මෙත්තා, මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා. මුදිතා හැම නෙමෙයි මුදිතා. මේක ඒ උපේක්ෂා සිතකට බලාපොරොත්තුවෙන් හිතේ පිරිසිදු බව ක්‍රමානුකූලව, හිතේ උපේක්ෂා සාගත බව ක්‍රමානුකූලව, හිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය යථාභූත ඥානය ක්‍රමානුකූලව ඇතිවන ආකාරයේ පියවර හතරක් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා නැතුව කීයටවත් කරුණා වෙන්න බෑ, මුදිතා වෙන්න බෑ, උපේක්ඛා වෙන්න බෑ. ඉවරයි. දැන් නම් වෙලාව 3යි කාලා එහෙනම් තව ප්‍රශ්න දෙකකට තුන තුනම නවත්තලා. මොකද මේ බදුලෙන් ආපු කට්ටියක් ඉන්නවා, හුඟක් කෑටින් ආපු කට්ටිය ඉන්නවා, හුඟක් අන්දරෙන් ආපු කට්ටියක් ඉන්නවා දවල් ගන්න දෙන්නේ.
තව දෙකක්
අහන්න. ඔතන දෙකක් අහන්න. තව ස්වාමී සත්‍යක්‍රියාව කරන්න තෝරේ විනාඩි 5ක් පින්නම් මොකද කරන්න තෝරේ.
තව ස්වාමීන් වහන්සේ අලමරිය ඥාන දස්සනේ යනු කුමක්ද පහදා දෙන්න.
මනුෂ්‍ය ಗುಣධර්ම වඩා වර්ධනය කර ගැනීම මාර්ගී භාගාවෙන් කුව අලමරිය ඥාන දර්ශන විශේෂෝ. මිනිස් මනස උසස් තත්වයකට පත් කරගන්නට උපකාර වන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත ඉවත් කළා. අලෝභ, ආදේශ, අමෝහ තත්වයටත්, රාගත්වයේ, ද්වේෂත්වයේ, මෝහයේ තත්වයටත් හිත පත් කරගෙන මේ මිනිස් සමාජය කෙරෙහි, මිනිස් සංහතිය කෙරෙහි නිස්සාරණ අධ්‍යාසයකින් බලන්නට උපකාර වන ඥාන දර්ශනයක් ඇති කර ගැනීම තමයි අලමරිය ඥාන දර්ශන විශේෂෝ කියලා
කිව්වේ.
මිනිසුන්ගේ හිතේ තියෙන්නේ, පුතග්ජන මිනිසුන්ගේ හිතේ තියෙන්නේ ප්‍රියදේට බොහොම කැමැත්තෙන් අනුකම්පාවෙන් ආදරෙන් බලන. අප්‍රිය දෙයට බොහොම පිළිකුලෙ, බොහොම ද්වේෂයෙන්, දෙවෙනි ද්වේෂයෙන් බලන. ඒක අලමඩේ ඥාන දර්ශන විශේෂෝ වලට වැරදි කියා. අපි ක්‍රියා අප්‍රිය දෙක අතර දෝලණය නොවි පිරි සිඳ රකින්න පුළුවන් නම් ඒක අලමඩේ ඥාන දර්ශන විශේෂෝ.
අවසාන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ පෙන්වන් පෑම සංඝා වහන්සේලා ධර්ම සංවේගයට පත්ුණායයි කියයි. ආරිය අරහතුන් වහන්සේලා සංවේගයට පත්වෙනවාද?
නෑ. දැන් ආනන්ද හැඳුනුවොත් සංවේයම් සංවේගයකට පත්ුණා. සංවේගය කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන් පෑමට පස්සේ බයක් ඇති වෙනවා. අනේ මට මේ මඟඵල ලබා ගන්න බැරි නා, මට ඉතුරු ටික කරගන්න බැරි වෙයිද, මගේ ළඟ තියෙන මේ කෙලෙස් ටික අයින් කරගන්න බැරි වුණා, මට සරණ වෙන්න, පිහිට වෙන්න කෙනෙක් නැහැ, පිටිකරණක් වෙන්න කෙනෙක් නැහැ, ඒ නිසා මට මේ මාර්ගයේ ආයතනයක් අතරමං වෙන්න වෙයිද කියන මේක තමයි සංවේගයේ තියෙන්නේ. රාගෙන් ද්වේෂෙන් මොයි වේගයටපත් වීම එතන තියෙනවා. නම් ඒක සෝතාපන්න ඵලයටපත් වූ ආනන්ද හැඳුනට යම් සංවේගයක් ඇති වුණා. හැබැයි අරහතුන් වහන්සේලා කිසි කෙනෙකුට මේක ඇතුළේ මගකින් මම ගාවක් සංවේගයක් ඇති වෙන්නත් නෑ, ඇති වෙන්නෙත් නෑ, ඇති වීමට හේතුවකුත් නෑ. ඒක තමයි ධර්මතාවය, ඒක තමයි සත්‍ය. එහෙනම් දැන් මම හිතන්නේ අදට අපි මේ ධර්ම දේශනාව නවත්වමු. දැන් පැය දෙකහමාරක් විතර එක දිගටම ධර්ම දේශනාව පැවැත්වුවා. එකින් දැකින් ටිකක් බොහෝ අය පිළිසුරට යන්නත් තියෙනවා. මොකද මේ කලාපවලට කොහොම නත් නැවත ලබන ඉරිදා, ඒ කියන්නේ මේ ස්මානේ ඉරිදා නෙමෙයි, ඊගාව විවිධ 21 වෙනි ඉරිදා උදේ 8:00 ඉඳන් 11:00 දක්වා පැය තුනක ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඒකට කැමති පින්වතුන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒක විශේෂයෙන්ම මේ නීතිගම ආහාර පාර ඉන්න ප්‍රියංගොඩ ගම්පහ ගිරිවිල නාරාන්දර ගම්පෙණි කුරුණෑගල කෑගල වරකපල මේ ආදී කොට ඇත්තා වූ ප්‍රදේශවල ඉන්න පින්වතුන්ට සහභාගී වෙන්න පාතුන ආකාරයට මීට දවසක ඉබේවත් කාල තියෙනවා. හොඳයි. එහෙනම් කවුරුත් නැවත සාදුකාරයක් වෙන්න. දැන් අපි මේ පසුගිය පෝය දවසවල පසුගිය පෝය 70 ගණනකම නිපඩවාම නිවැරදිවම මේ සත්‍ය ක්‍රියා බලයක් පතුරවල විශ්වයට සුදු කිරණ ශක්තියක්, යහපත් කිරණ ශක්තියක්, එමන සත්‍ය ක්‍රියා බලයකින් හේතේන සත්‍ය වර්ගයේන සුවත්ති හෝති කියන මේ මාර්ගී භාෂාවෙන් විග්‍රහ කරපුගේ අපි විදින් මේ මිනිස්සු හැටියට අපේ යුතුකමක් වගකීමක් හැටියට අපි මේ විශ්වයට සුදු කිරණ ශක්තිය නිකුත් කළ යුතුයි නිකුත් කර ඇති ඒ සුදු කිරණ ශක්තිය නිසා මුළු විශ්වයම යහපත් සත්‍යයකට පත් වෙනවා අපිට ජීවත් වෙන්න පුළුවන් ආකාරයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර සංගප්තයකට පත් වෙනවා ඒ වගේම උත්තරයන්ගේ මේ රාග දේශ මොහ වාපිච්චෙන් සංගප්තයකට පත් වෙනවා ඒ වගේම මේ සුදු කිරණ ශක්තිය නිසා සියලුම සත්වයන්ට මිනිසුන්ට දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ට සියලු ප්‍රාණීන්ට යහපත් වෙනවා සියලු ලාංකික ප්‍රාණීන්ට සියලු සත්වයන්ට සියලු දෙවියන්ට සුවයක් සිතක් සාන්තියක් සමානියක් වෙනවා මේක මිනිහෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් මේ සත්‍යක්‍රියා බලය ඒ නිසා මිනිහෙකුගේ යුතුකම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ කෙනෙකුගේ යුතුකම මේ විශ්වයේ දුක් විඳින මේ විශ්වයේ අතරමං වූ බොහෝ සත්වයන්ට බොහෝ ප්‍රාණීන්ට බොහෝ දෙවියන්ට භූතයන්ට ප්‍රේතයන්ට අපේ මේ මනුෂ්‍ය ගුණධර්ම නිකුත් කරලා විශ්වන් අභ්‍යාසයෙන් මේ විශ්ව ශක්තිය පිරිසිදු කරලා යහපතක් සිතක් ශාන්තියක් සුවහනයක් ලබා දෙන්නට අපේ යුතුකමක් වීමක් හැටියට සත්‍යක්‍රියාවලියක් පැතිරිණි ඒ නිසා හැම කෙනෙක්ම විනාඩි 5කට රාගයෙන් තොරව පියදේට නොඇලි ද්වේෂයෙන් තොරව අප්‍රියදේට නොගැටි ප්‍රියාප්‍රියා කර ගුණා නොවී මෝහයෙන් තොරව මේ උපේක්ෂාට ඇතුව ඔය සියලුම සත්බද්ද දෙවිවන්ලාගේ සියලුම සත්බද්ද නවත්තලා මේ සත්‍යක්‍රියාපදේ පතුරවලා මුළු විශ්වයටම තමන්ගේ ශක්තිය උපරිමයෙන් නිකුත් කරලා සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරා. ඒ විශ්වයට නිකුත් කරන ඒ ශක්තිය තමන්ට නිවන් දකින මොහොත දක්වා යහපත් ආකාරයට නිවනට උපකාර වන ආකාරයට මිනිස්සුන් ධර්ම වැඩි වඩා වර්ධනය කරන ආකාරයට උපකාර වෙනවා. මේක හැම කෙනෙකුටම තමන්ට විශේෂයෙන්ම මේ නිවන අවබෝධ කරගන්නට රතු තුමිගේ නිදහසට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සංහිතිය ඇතුළේ කෙලෙස් නිවා ඉවත් වෙන නිසලේසින් කප්පේටපත් වෙන්නට මේ සත්‍යක්‍රියා බලය උපකාර වෙනවා හේතු වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම සාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ දේවා සබ්බේ සත්තා භවන් සුඛිතා කියන ආකාරයෙන් සියලුම සත්‍යයන් කෙරෙහි සියලුම ප්‍රාණයන් කෙරෙහි සියලුම දෙවිදේවතාවන් භූතයන් කෙරෙහි යහපතක් වේවා සතක් වේවා ශාන්තියක් වේවා සාහනයක් වේවා සැපතක් වේවා සුවයක් වේවා දුකින් මිදේවා නිවන් දකිවා කියන සත්‍යයෙන් තමන්ගේ ප්‍රාර්ථනාව යහපත් චේතනාව පෙරදැරි කොටගෙන සුදු කිරණ ශක්තියක් නිකුත් කරලා සත්‍යක්‍රියාවලියක් පතුරවන්න. ඒ සඳහා සියලුම අයට පුළුවන්කම් තියෙනවා. හැබැයි රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර උපේක්ෂා සිත තමන් විසින් මේ විනාඩි 5ක් පවත් ගන්න ඕනේ. ඒ වගේම විශ්වයට අපි මේ මානසික බලය, මිනිස් බලය සුදු කිරණ ශක්තියක් හැටියට නිකුත් කරන්න පුළුවන් වෙනවා. හොඳයි නේද? කවුරු සාදු කාර්යයක්
කියලා.
Thank you.
හොඳයි පින්වතුනි, කවුරු සාධුකාරයෙක්ද? මේ සත්‍යක්‍රියා බලයෙන්, මේ සුදු කිරණ ශක්තියෙන්, මේ මනසේ පිරිසිදු ශක්තියෙන් සියලුම දෙවියන්ටා වුණාදලා සියලු භූතයෝ ප්‍රේතයෝ සියලු සත්‍යයන් සියලු ප්‍රාණීන්ට යහපතක් වේවා, සුඛක් වේවා, ශාන්තියක් වේවා. සියලුම සත්‍යයේ දුකින් මිදී නිදහස් වෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය, මේ සත්‍යක්‍රියා බලය හේතු වේවා, යහපතක් වේවා, සුවයක් වේවා, සුඛක් වේවා, ශාන්තියක් වේවා. දැන් මේ දිනතුන් කල්පනා කරන්න ඕනේ. අද උදේ ඉඳන් මේ අවස්ථාව පින්නන් මොලම් කරන අවස්ථාව අපි සිහිපත් කළ යුතු බොහෝ අය බොහෝ තැන් බොහෝ දේ තියෙනවා. පළමුකොටම මේ පින්වතුන් මුළු මේ හෙළබිම පුරා ඉසිලිපත් ඉන්න සෑම ප්‍රශ්නකින් මාහු පින්වතුන් මෙතන ඉන්නවා. ඒ අය බොහෝ දුර පාර දේවල් මේ නීති ගමන මේ ධර්මායතනයට මේ සමන මහත්මයා ඉදිකළ අලුත් ආරණ්‍යසේනාධිනයට පැමිණලා මේ සියලු ධර්ම අහගෙන මේ සත්‍යක්‍රියා බලයක් පතුරවලා යහපතක් සුත පිරිසිදු කර ගැනීමක් කරගත්තා. එනිසා පළමු කොටම මේ ආරණ්‍යයේ ඉදිකළ සමන මහත්මයාට ඒකට උදව් උපකාර කළ බොහෝ පිරිසිනා බොහෝ නෑදෑයන් කියන්නේ ඒ සියලුම දෙනාට. ඒ වගේම අද උදෑසන පටන් සීල් දානය දෙන්නට සියලුම සිව්වනක් පිරිසු විෂයයි ඒ පැමිණ පිරිනත් පිරිස හෝමගම මහරම උදේ ගොඩ ගොඩගම පැත්තෙන් මහදරට පැත්තෙන් පැමිණ ඒ පින්වත් පිරිසට උදේ හීල් දානී මේ සියලුම පිරිනත් පිරිස දුන්නා. ඒ වගේම දවල් දානය දෙන්නට ඒ පැමිණ කන්තුලියට ප්‍රදේශයෙන් පැමිණි ඒ පින්වත් පිරිසට අපි පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මේ විශාල පිරිසක් මේ පින්වත් පිරිසක් මේ ධර්ම මාර්ගයේ යන පිරිසක් මෙතෙන්ට ගමුනේ නැත්නම් අපිට ධර්ම දේශනා කරන්නත් බෑ, දානය දෙන්නත් බෑ, මේ ගොඩනැගිලා යන වැඩ දුන්නේ. එනිසා ඔබ සෑම කෙනෙක්ම මේ පුණ්‍ය කර්මයේ මේ පින්කමේ අවකාරයක්. එනිසා මේ සියලුම දෙනාට අපි පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම මේ සඳහන් කළ සඳහන් නොකළ මෙතනට පැමිණි නොපැමිණි සෑම සියලු දෙනෙකුගේම නමින් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට අපි පිරිසිදු චේතනාවක් ඇතුව අවංක සිටින් පින් අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා සෑම කෙනෙක්ම සිහිපත් කරගන්න ඕන මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොනයම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ උපකාර කළ මාර්ගයෙන් හෝ පිහිට වූ සම්බන්ධ වූ සියලුම මෞදි මාත්‍රාන්ට වැඩි කියන්න ගුරු ඥාති මිත්‍රාදීන්ට මහා පුණ්‍යයන් භාර්යාවන් ධර්මපුරන් සීලා කියලා සහෝදර සහෝදරයන් අසල් වාතීන් මේ ආදී කොට ඇත්තා වූ සියලු ඥාතීන් සිහිපත් කරලා පින් දීල පින් පවරන පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන් සසරින් පින් දී විදාසිතා ඥාන් සුවයෙන් සුවපත් කරන්නට මේ පුණ්‍ය ශක්තිය සියලු ඥාතීන් උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා
සාදු
සාදු සාදු. ඒ වගේම සියලු සියලු දෙවියන්ට පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා. අවන්ත වූ පිළිදුවකින් පින් දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සතුටු පින් විදී විදහස් වෙත්වා. ඥාන්සුයෙන් සුවපත් කරන සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. එවන් සියලු භූත බලේ විසහාචාදී වූ අනුසු කොටාද, සිරිතන් අපාගත සතර අපාගත සත්තු කොටාද, අසංකලින් ආ වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පාසිතක් ඇතුව සියලු සත්‍යයන් කෙරෙහි කොටත් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන උපකාරයෙන් සියලු සත්‍යයෝ සසඳු පින් විදී නිදහස් වෙත්වා, නිවන්සුවෙන් ජීවපත් වෙත්වා. දැන් මේ පින් කල්පනා කරගන්න ඕන පින් දෙන්නට පින් පවරන්න තෝරන සෑම සියලු කෙනෙකුටම පින් දුන්න පින් කරුවා සත්‍යක්‍රියා බලයක් පතුරුල හැම කෙනෙකුටම සිතක් ශාන්තියක් සහනයක් පැතිරුවා. ඒ නිසා තම තමන් විසින් පිරිසිදුයි පිරිසිදු විචක් පවතින තම තමන්ට ධම්මානුගම ප්‍රතිපදාවේ ඇතිදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා දීර්ඝායුෂ ආරෝග්‍ය සම්පත්‍ය ලබන්නට මේ පුණ්‍ය ශක්තියක් කුසල් බලයක් මේ හැම පින්නතුරටම උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. මේ ගාථාවන් කියලා පින්නම් උදම් කරන්නේ.
චිත්තාංචාචම්මේහි සමගම් පුඤ්ඤසම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. චිත්තාංචාචම්මේහි සමගම් පුඤ්ඤසම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. චිත්තාංචාචම්මේහි සමගම් පුඤ්ඤසම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
ඉදං මේ නාති නමෝතු සුඛිතාං ඥාතයෝ. ඉදං මේ නාති නමෝතු